கரு சுவாமியின் மான்ச அத்ருலிய ரத்ன தேர்.
ගරු සභාපතිතුමනි, අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛශීර්ෂ යටතේ අදහස් පළ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. රටක සෞඛ්‍ය කියලා කියන්නේ රෝහල් වැඩිවීම හෝ ඖෂධ ආයතන නැත්නම් බෙහෙත් දෙන මධ්‍යස්ථාන, ලේ පරීක්ෂා කරන මධ්‍යස්ථාන වැඩි කිරීම නෙවෙයි. ඒ අර්ථයෙන් අරගෙන බැලුවොත් අද සභාපතිතුමනි, අද ලංකාවේ විශාල වශයෙන් රෝහල් ලේ පරීක්ෂා කරන මධ්‍යස්ථාන සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ අපි ගත්තොත් බෝ නෝන රෝග හැටියට සලකන පිළිකා සහ හෘද රෝග වැනි රෝග ආබාධ විශාල වශයෙන් අද ලංකාවේ පැතිරලා තියෙනවා. මේ තත්ත්වෙන් අපි කොහොමද ගැලවෙන්නේ කියන එක තමයි අද අපට තියෙන ප්‍රධානම අභියෝගය හැටියට මම සලකන්නේ. ඒතර එහෙම අපි අරගෙන බැලුවොත් හදවත් ශ්වසන රෝග පිළිකා රෝග ගත්තොත් අද 130,646ක් අද ලංකාවේ පිළිකා රෝගීන් ඉන්නවා. ඒ වගේම වහුගොඩ රෝග ආශ්‍රිත හා වහුගොඩ රෝග 121,556ක්, දියවැඩියා රෝගීන් 87,143ක් අද ලංකාවේ අපට දකින්න ලැබෙනවා. මේක ඉතාම විශාල ප්‍රමාණයක්. ඒ වගේම 193,864ක් ලංකාවේ හදවත් රෝගීන් දකින්න ලැබෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා අපි අපේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් අපි කළ යුතු වෙනවා. එහිදී අද සෞඛ්‍ය ඇමතිතුමාට ආයුර්වේද අමාත්‍යාංශය හා ඒ වගේම වටහිර වෛද්‍යාංශය කියන දෙකම එතුමා යටතේ තියෙන්නේ. ඒ වගේම අනිත් සියලුම විකල්ප වෛද්‍ය ක්‍රම, පාරම්පරික වෛද්‍ය, ආයුර්වේද, ඒ වගේම හෝමියෝපති, මේ සියලුම වෛද්‍ය ක්‍රම පවතින්නේ එකම අමාත්‍යවරයෙක් යටතේ. ඒක හින්දා අද අපට ප්‍රතිපත්තිමේ තීන්දුව කීපයකින් මේ ලංකාවේ තියෙන තත්ත්වයට උත්තරයක් හොයන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි එක තමයි අද ලංකාවේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයද්දී පළවෙනි දේ තමයි ලෙඩ නොවි ඉඳීම. අපි කොහොමද ලෙඩ නොවි ඉන්නේ කියන එකේදී පළවෙනි දේ තමයි අංක 1, පිරිසිදු වාතාශ්‍රයක් අපට හුස්ම ගන්න පුළුවන්ද. ලෝකයේත් එක්ක සාපේක්ෂව අරගෙන බැලුවට පස්සේ අපේ රටේ මම හිතන්නේ අපේ වායු ගෝලයේ දූෂණය යම් කිසි ආකාරයක අපට සතුරු වෙන පුළුවන් තත්වයක තියෙන එච්චර නරක තත්වයක නොවේ තියෙන්නේ. නමුත් අපි ජලය අපේ දූෂණය වීම අරගෙන බැලුවොත් අපි බදුල්ල වගේ දිස්ත්‍රික්කක අපේ pH යගේ ඉතාම නරක තත්වයක තියෙන්නේ. ඒ වගේම කොළඹ අපි බොන වතුරල පවා pH යගේ බොහොම අඩු තත්වයක තියෙන්නේ. ඒ වගේම ලංකාවේ ප්‍රධාන මහවැව් 57ක් තියෙනවා. මේ මහවැව් 57ේම ජලය අපි පරීක්ෂා කරලා තියෙනවා. ඒ බොහෝ තැන්වල ජලය ඉතාම අපිරිසිදු තත්වයක තියෙනවා. විශේෂයෙන්ම කැඩ්මියම් ආසනික්කනේ බැර ලෝහ වර්ග මේ වතුරේ අන්තර්ගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා පැහැදිලිව 2013 පිට කරපු වාර්තාවෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ අනුව අපේ වැරදි කෘෂි භාවිතාවන් නිසා ලංකාවේ ජලය සම්පූර්ණයෙන්ම දූෂණය වෙලා තියෙනවා. ඒ වගේම ගොවි කලාපිය අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර ආදී දිස්ත්‍රික්කවල ගොවි බිමක්, ඒ වගේම සාමාන්‍ය ගොවියෝ පරිහරණයට ගන්න සියලුම වගාබිම් වල පස අඩි 8ක් පමණ ඇතුළට අද දූෂණය වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේ නරක තත්වයෙන් අපි ගොඩ එන්න නම්, ඒ කියන්නේ අපේ රෝග නිවාරණය කරගන්න පළවෙනි ප්‍රතිපත්තිය තමයි අපේ කන ආහාර වශයෙන් තොර තත්වයකට පත් කර ගැනීම. මේ සඳහාම අපි මේ මාසේ 30 31 සහ පළවෙනිදා විශේෂ වශයෙන් තොර ගොවි වැඩපිළිලක් මණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අත් කළා තියෙනවා. එහි අරමුණම නිරෝගී ජනතාවක් වශයෙන් තොර රටක් කියන තේමාව යට තමයි අපි ඒක පවත්වන්නේ. ඒ අනුව රට නිරෝගී කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ රෝහල් පාලනය කිරීමේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත් වීම පමණක් නෙවෙයි, රටේ පුළුල් සෑමතකටම විහිදී ගිය ජාතික ප්‍රතිපත්තියකින් තමයි නිරෝගිමත් ජනතාවක් අපට බිහි කරගන්න පුළුවන්කම තියෙන්නේ. නිරෝගිකම අපි සලකන්නේ ප්‍රධාන දේ හැටියට. බුදුහාමුදුරුව දේශනා කළේ ආරෝග්‍ය පරමාලාභ. ලෝකේ තියෙන පරම ලාභය, පරම ධනය තමයි නිරෝගිකම කියන එක. ඉතින් නිරෝගිකම නැත්තම් අපිට සියල්ලම අහිමි වෙනවා. අද අපේ රට ජනතාව අරගෙන බැලුවොත් බොහෝ දෙනෙක් තමන්ගේ සාක්කුවේ මෙට්‍රෝමින් පෙත්තක් දෙක සාක්කුවේ දාගෙන තමයි ගමනක් යන්නේ. බේත් ලයිස්තුව සාක්කුවේ ඇතුළත තියෙන එක්ක ප්‍රෙෂර් එකට, එක්ක රද රෝග වලට, එක්ක ගැස්ට්‍රයිටිස් වලට. අද විශේෂයෙන්ම මධ්‍යම පන්තිය, නාගරික මධ්‍යම පන්තිය වැඩිපුර මේ රෝගාබාධ වලට පාත් වෙලා තියෙනවා. ඉස්සර ග්‍රාමීය ප්‍රදේශවල දියවැඩියා රෝගීන් හිටියේ නැහැ. වැඩ කරන මිනිසුන් දියවැඩියා රෝගී තිබුණේ නැහැ. ගමක දියවැඩියා රෝගී හොයාගන්න තමයි. නමුත් අද වෙනකොට සාමාන්‍ය වැඩ කරන අහිංසක ගොවියන්ට පවා දියවැඩියා රෝගී හැදෙනවා. මේ රෝග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා වෙනත් වෛද්‍ය ආයතන මගින් නිර්දේශ කරපු විශාල වාර්තා සමූහයක් තියෙනවා. මේ රෝගාබාධවලට වගකිය යුතු ප්‍රධානම ආයතනය හැටියට ලෝකේ හඳුනාගෙන තියෙන්නේ ලෝකේ රසායනික ආහාර රසායනික නිෂ්පාදන සමාගම. ඒ වගේම ආහාර කල් තබා ගැනීම, නිමි ආහාර සැකසීම, ඒවා පරිභෝජනයට ගැනීම විශාල වශයෙන් අද ඇති වෙලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපි හෝමෝන යෙදූ ඒ වගේම ඇන්ටිබයොටික් දීලා කුකුල්ලුන්ගේ ආහාර ක්‍රියාමාර්ගය පාලනය කරන කුකුල් මස් පරිභෝජනය කිරීම නිසා එක්සත් ජනපදයේ වගේ රටවල විශේෂයෙන්ම අද පැතිරලා තියෙන රෝගයක් තමයි මේ තරවාරු වීම, අපි එකට කියන ඔබේසිටි කියලා. ඒ වගේම මේ ළමයින්ගේ නොසන්සුන්තාවය ඇති කරන රෝගයක් තියෙනවා. ඒකත් විශාල වශයෙන් ලංකාවේ පැතිරලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අපි කන ආහාර, හෝමෝන යෙදු ආහාර සහ අපි යොදන කෘෂි රසායන ද්‍රව්‍ය නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒකෙන් අපි නරකම තත්ත්වයක ඉන්නවා. ඒ අනුව අපට පේනවා ලංකාවේ පිළිකා රෝගීන්ගේ තත්ත්වය ඔබ මවිතේ දන්නා සුළුයි. සාමාන්‍යයෙන් සෑම පැය 14කට සැරයක්ම අපේ ලංකාවේ පිළිකා රෝගියෙක් මිය යනවා. ඒ වගේම සෑම පැය 5කට සැරයක්ම අපේ රටේ දියවැඩියා රෝගියෙක් මිය යනවා. ඉතින් මේක ඉතාම භයානක නරක තත්ත්වයක්. ඉතින් මෙහිදී සාමාන්‍ය සම්ප්‍රදායිකව අපි ගත්තොත් පළවෙනි එක වසවිසෙන් තොර ආහාරයක් කරා මුළු ජාතියම යොමු කිරීමේ ප්‍රතිපත්තියට අපි යන්න ඕන අවාසනාවකට වගේ. මේ ආණ්ඩුව ඒ ප්‍රතිපත්තියට ජනාධිපතිතුමාත් වර්තමාන කැබිනට් මණ්ඩලයත් සියලු දෙනාම මේ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන් පහින් ගැහුවා. මං හිතන්නේ පාර්ලිමේන්තුව තුලවත් ඒ පිළිබඳ හොඳ සංවාදයක් තිබුණා කියලා. ග්ලයිපොසේට් තහනම් කරපු ග්ලයිපොසේට් තහනම් ඉවත් කරා. ඍජුව පොහොර දෙන්න ඕනේ කියලා කියනවා. ආණ්ඩුව පොහොර සහනාධාරේ නැමැත්තුවේ නැහැ. ආණ්ඩුව කළේ මුදල් දෙන එක. අඩු ගානේ ඒකවත් තේරුම් ගන්න බැරි මැති ඇමතුරු ඉන්නේ පොහොර සහනාධාරේ කැපුවයි කියලා කියනවා. පොහොර සහනාධාරේ කැපුවේ නැහැ. පොහොර සහනාධාරේට මුදල් දුන්නා. ආපහු කෑ ගැහුවා පොහොරම දෙන්න කියලා. දැන් අර කාබනික වගා කරපු හොඳ ගොවියන්ටත් අද සිද්ධ වෙලා තියෙනවා රජය පොහොර දෙන හන්දා අර දෙන පොහොර ටිකම කුඹුරට හෙලන්න. විදේශ රටවලින් පොහොර ගෙන්නන්නේ කැඩ්මියම් විශාල වශයෙන් තියෙන පොහොර. ලංකාවේ පොහොර භාවිතාව අරගෙන ගත්තොත් පොහොර දෙන්න පටන් ගත්තට පස්සේ ලංකාවේ පොහොර භාවිතාව 100%කින් වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම අපේ ලංකාවේ සාමාන්‍ය වර්ෂයකට ගත්තොත් පොහොර කෘමිනාශක වල්නාශක මේ සියල්ලම එකතු කරාම බිලියන එකනේ එක්සත් ජනපද ඩොලර් බිලියනයකට කිට්ටු ප්‍රමාණයක් අද අපේ සල්ලි පිටරට යනවා මේ කෘෂි රසායන ද්‍රව්‍ය හා මේවට ගෙන්නන යන වියදම. ඒකෙන් තමයි අපේ සෞඛ්‍ය ගැටලු විශාල වශයෙන් ඇතිවිලා තියෙන්නේ. ඒකෙන් මිදීම තමයි පළවෙනි දේ හැටියට මම දකින්නේ. දෙවැනි එක තමයි නිසි යහපැවැත්ම. අපි කන බොන හැටි, අපි නිදා ගන්න හැටි, අපේ ජීවන චර්යාවන්, විශේෂයෙන්ම අපේ ව්‍යායාම. මං හිතන්නේ අපි රෝහල් ඇති කරනවට වැඩිය ලංකාවේ ළමයින්ට දරුවන්ට ක්‍රීඩා කරන්න සහ නිසි පරිදි ව්‍යායාම කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීම ඉතා වැදගත් වෙනවා. උදාහරණයකට ගත්තොත් යෝග මධ්‍යස්ථාන. ලංකා පුරාම හැම පාසලක් ආශ්‍රිතවම හැම කෙනෙකුටම යෝග අභ්‍යාස පුරුදු කරන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත් දෙයක්. අපි දන්නවා බීජින් නගරේ පාපෙදි තියෙන කෝටියක්. ලංකාවේ කොළඹ නගරේ පාපෙදි කීයක් තියෙනවද? අපි පොහොසත්තන්ද පාපෙදි පදින්න ලැජ්ජාවට කාරණේ. බයිසිකලේ දුප්පත් කියලා හිතනවා. බීජින් නගරේ නෙදර්ලන්ඩ් වල හැම පුරවැසියෙකුටම බයිසිකල් දෙකක් තියෙනවා. ඒක පුජ්‍යල බයිසිකල් පරිහරණය. ඒ වගේම අපි ගත්තොත් ලංකාවේ අද කාන්තාව මං හිතන්නේ කාන්තාවන්ට කිසිම පාසල් දරුවෙකුට මේ බයිසිකලයක් පදින්න බෑ ලංකාවේ. බයිසිකල් පරිහරණයක් නැහැ. ඒකට ළමයි දරුවෝ කොහොමද ව්‍යායාමය කරන්නේ? ඒක හන්දා අපි මේ ක්‍රිකට් ගහලා වර්ල්ඩ් කප් ගන්නවද, ඔලිම්පික් දිනනවද? ඒක ඉතා ඒක වැදගත් කාරණයක් නෙමෙයි. අපේ ජාතිය, අපේ ජනතාව ක්‍රීඩාශීලී නැත්තම් මේ යම් කිසි ආකාරයක ශාරීරික සමබරතාවයෙන් යුක්ත ජනතාවද කියන ප්‍රශ්නේ ඉතා වැදගත් වෙන්නේ. ඒ නිසා මුළු ජාතියම ක්‍රීඩාවට යොමු කරන සාමූහික ක්‍රීඩා පද්ධතියක් ජාතියට හඳුන්වා දිය යුතුයි. එහෙදි ඉතා වැදගත් වෙනවා සරඹ ක්‍රීඩා, පොදුවේ කරන සමූහය එකතු වෙලා කරන ක්‍රීඩාවන් සඳහා විශාල ව්‍යාප්තියක් අපි සිද්ධ කරන්න ඕන. විශේෂයෙන්ම අවුරුදු 40ට වැඩි කාන්තාව
කරු ස්වාමීන් වහන්සේ විනාඩි 2ක් තියෙනවා.
ඒගොල්ලගේ කාර්යක්ෂමතාවය ඉතාම අඩු වෙලා තියෙනවා. ඒක හන්දක් විශේෂයෙන්ම කාන්තාවන්ගේ තරබාරු වීම, ධනිස් සමාරුව, ආතරයිටිස් ඉතාමත්ම සුලභ වෙලා තියෙනවා ලංකාවේ. ඒ නිසා මේක අඩු කරන්න නම් අපේ තරබාරු බව අඩු කරගන්න ඕන. අපේ යෝධ ඔළුව පුංචි වෙලා බඩගෙඩිය ලොකු වෙලා තියෙනවා. ඒක හන්දක් පුළුවන් තරම් ශරීරය පුංචි කරගන්න. ඒකට කරන්න තියෙන එකම දේ තමයි නිසි පොදුවේ හැමෝටම කළ හැකි විද්‍යාත්මක ව්‍යායාම පද්ධතියක් හඳුන්වා දෙන එක. ඒකට මේ අධික වියදම් යන අර අමුතු බයිසිකල් විශාල ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට එලිපහලියට බැලලා මිනිස්සු ව්‍යායාම කරන්න පුළුවන් පහසුකම් පුළුවන් තරම් ඇති කිරීමෙන්. ඒ වගේම අපි කන ආහාර. ආහාර කෑමේ විශාල සංස්කෘතික ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා. උදාහරණයකට ගත්තොත් බෙට්ටි කියලා එකක් හඳුන්වා දීලා තියෙනවා. අද චීනේ ගත්තොත් චීන ජනගහණයෙන් 10%ක්වත් කිරි බොන්නේ නැහැ. 10%ක්වත් කිරි බොන්නේ නැහැ චීනේ. ඒකෙන් කියන්නේ කිරි බිව්වයි කියලා අමුතු ලැබෙන දෙයක් නැහැ. කිරි බොන්නවන පුංචි ළමයි. අනිත් එක මේ සතුන්ගේ කිරි මිනිස්සුය බොන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා කිරිපිට කියන්නේ අපට අවශ්‍ය දෙයක් නෙවෙයි. ශරීරයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒකෙන් ලැබෙන ඕන වෛද්‍යවරයෙක් හොම කියයි මේකෙන් ලැබෙන ප්‍රෝටීන් ළමයෙකුට හෝ තරුණයෙකුට පළදායි නෑ කියලා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයම ප්‍රචලිත කරලා තියෙනවා දරුවන්ට කිරිපිට දීමෙන් වළක්වන්නේ ඒකේ දියවැඩියාව, හෘද රෝග, පිළිකා ඇති වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයම නිර්දේශ කළා ලියවිල්ලක් රෝහල් වල ගහලා තියෙනවා. දැන් නම් ඒ ගලවලා දාලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකද්ද කියලා. කොමුණත් අපි පළමුවෙම අපි කන ආහාර ජීවන චර්යාවේ කන ආහාර පද ඉතාම වැදගත්. උදාහරණයක් උළු චීනෙම කන්නේ හැන්දෑව 6 වෙනකොට කාලා ඉවරයි. මොකද සත්තුන්ගේ කෑමේ රටාව රෑ 10ට කෑම කන්න හොඳ නැහැ. මොකද බඩවැල හුරු වෙලා තියෙන නිදා ගන්න. ඒතකොට නිදා ගන්න වෙලාවට අපි කෑම ගත්තම ඒ ආහාර ජීර්ණ පද්ධතිය විධිමත් විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ ආහාර කෑමේ ප්‍රධානම නරක පුරුදු තමයි අපි 100%ක් ආහාර තම්බනවා. එහඳ අමු ආහාර ගැනීම සහ තම්බන ප්‍රමාණය 50%ගෙන් අඩු කිරීම. ඊළඟට ඕනෝට වැඩිය 3-5 සහ මිරිස් පරිහරණය කිරීම. මෙන්න මේ ටික අපි දැනුවත් කරන්න රජයේ වැඩපිළිවෙළක් තියෙනවා නම් ඒක ඉතාම වැදගත් දෙයක් හැටියට අපි සලකනවා. එහඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානම කාර්යය හැටියට මා දකින්නේ විශේෂයෙන්ම මිනිසුන්ගේ ආහාර විස නොවීම. මම හිතනවා ඇමතිතුමත් අවිල් ඉන්නවා විශේෂයෙන්ම ඔබතුමාගේ මේ ආහාර පරීක්ෂා කරන අංශය ශක්තිමත් කළොත් ඉතාම යෝග්‍යයි. ඒක ඉතාම කාර්යක්ෂම කරන්න අද පිටරටින් ගෙනලා කන ආහාර විශේෂයෙන්ම කිරිපිටි. අපි උදාහරණයකට ගත්තම බය නැතුව කියනවා
මේ වෙනකොට අපි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත උපකරණ ඔක්කොම 2016 වෙනකොට මම ගෙනාවා. දැන් ඔය සමහරු තාම දන්නේ නැහැ අපේ කරන විශ්ලේෂණ කොච්චර ඒ ස්ටෑන්ඩඩ් එක තියෙනවා, ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එක. ඒකේ අපි ඔක්කොම චෙක් කරලා තියෙනවා.
ඒක බොහොම ඔබතුමා එහෙම කරනවා නම් එහෙම අලුත් දෙයක් තියුණා නම් අපි බොහොම
කරු ස්වාමී මාංශයේ කාලය අවසන්.
මම පොඩි එතුමා ඉන්න
ගන්න ඕන නම් දාලා එතනට කළා
කරා. මට නම් පරීක්ෂා කරනවද නැද්ද කියන එතන මම ඉංග්‍රීසි බේත බොන්නෙම නැති කෙනෙක්. ඔක පැන්ඩෝල් පෙත්ත මගේ ජීවිතවලත් මම බීලා නැහැ. ඒක හන්ද මට කිසි ලඩක් ඇත්තෙත් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඖෂධ අද මේකට උත්තරේ තියෙන රටේ ජනතාවගේ කන ආහාර විස වෙලයි කියන එක මම ඉතා පැහැදිලිව කියනවා. ඔබතුමාගේ පැත්තෙන් ගත්තොත් මම දකින්නේ ගරු සභාපතිතුමනි එතුමාගේ ඔබතුමා කියන එක ඔබතුමාගේ කාලය තුළ ඔබතුමා කියන්නේ මම ඒක හරියට දන්නේ නැහැ. ඒක නම ස්තුතිවන්ත වෙන ඔබතුමාට. ඔබතුමා ගත ඉතා වැදගත් දෙයක් තමයි ග්ලයිපොසේට් තහනම ඉවත් කරද්දී ඔබතුමා විතරයි කැබිනට් මණ්ඩලයේ පෙනී හිටියේ. කිසිම කෙනෙක් ලංකාවේ ග්ලයිපොසේට් තහනමට විරුද්ධව පෙනී හිටියේ නැහැ. අද දැන් ඔන්න යුරෝපා සංගමේ ඉදිරි අවුරුදු කීපය තුළ සම්පූර්ණයෙන්ම ග්ලයිපොසේට් තහනම් කරන්න යනවා. ඒක නම ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලංකාවේ ඖෂධ සේලයින් විශාල ප්‍රමාණයක් ගෙන්නනවා. ඉතින් ඔබතුමාගේ කාලේ සේලයින් හදන්න කර්මාන්තශාලා ආරම්භ කරන්න උත්සාහ කරනවා කියලා දැනගන්න ලැබුණේ ඒක න සතුටු වෙනවා. නමුත් පොදුවේ ගත්තට පස්සේ ලංකාවේ කන ආහාර මං සරල උදාහරණයක් ඔබතුමාට කියන්නම්. ගිය අවුරුද්දේ ගෙන්නපු පොහොරවල කැඩ්මියම් ආසනික කොච්චර තිබුණද කවුද දන්නේ? ඒ පොහොර පරීක්ෂා කළේ නැහැ. මම දීපු ගැසට් මේක ඉතාම වැදගත් කාරණයක් කරු සභාපතිතුමනි. මම කියන්න කැමති ඒ පොහොර නැවේදි පරීක්ෂා කරන්න කියලා තිබුණා. ඇයි එහෙම කරන්නේ? නැවේදී පරීක්ෂා
කරන සුදී ස්වාමීන් වහන්සේ
ඉතින් ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යතුමනි අද කන ආහාරවල තියෙන විස වළක්වා ගැනීමෙන් තමයි නිරෝගීකම ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාගේ මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාපේක්ෂව හිටපු ඇමතිවරුන්ගේ හැටියට ඔබතුමා මේක තුළ ගුණාත්මක දෙයක් කරන්න හිතුවයි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම ලංකාවේ ඖෂධ සැලකිලිමත් ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය කරන්න ඔබතුමා උත්සාහයන් තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා කැබිනට් එකේ හිටපු එකම ග්ලයිපොසේට් තහනම ගැන කතා කරපු එකම ඇමතිවරයා වීම ගැනත් මම ඔබතුමාට ස්තුති කරනවා. බොහොම ස්තුතියි.
හොඳයි. හොන්රබල් බිමල් රත්නායක.
ගරු සභාපතිතුමනි, අද දිනේදී අමාත්‍යාංශ දෙකක් විවාදයට ලක් වෙනවා. කලින් සෞඛ්‍ය අමාත්‍යාංශ විවාදයට ලක් වෙන නිසා මම හිතුවා මට තිබෙන්නේ ඇත්තටම කාන්තාහ ළමා කටයුතු සම්බන්ධව කතා කරන්න. මම හිතනවා ගරු ඇමතිතුමිය සහභාගී වෙයි කියලා විවාදයට සහ මේක හුම් කන්දේ කියලා. ගරු සභාපතිතුමනි, ලැබිලා තිබෙන කෙටි වෙලාව ඇතුළතදී අපේ රට ගත්තොත් අපේ රටේ දැනට තිබෙන සංඛ්‍යාලයකන අනුව දරුවන් අවුරුදු 18ට දරුවන් ගරු සභාපතිතුමනි ලක්ෂ 36ක් ඉන්නවා. ලක්ෂ 46ක් ඉන්නවා. මේ ලක්ෂ 46න් 77%ක් ඉන්නේ ග්‍රාමීය වශයෙන්. ඒ කියන්නේ ලක්ෂ 36ක් දරුවෝ ග්‍රාමීයව, 780,000ක් පමණ දරුවෝ නාගරිකව, 243,000ක් විතර දරුවෝ වතු කරේ තමයි ජීවත් වෙන්නේ. දැන් ගරු සභාපතිතුමනි, අපි මේ අයවැය වාදවලදී මහ විශාල කරුණු කතා කරලා ලොකු තේරුමක් නැති නිසා මම මුලින්ම මේ ඇමතිතුමියටත් මම හිතන අමාත්‍යාංශ ලේකම් තුමිය මේක හුම්කන් දෙනවා ඇති කියලා. විශේෂයෙන්ම අද වෙලා තියෙන දේ තමයි මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන අවුරුදු 4ක්. නමුත් ගරු සභාපතිතුමනි, ඒ ළමයින්ගේ ආරක්ෂාව, ළමයින්ට අදාළ කරන අධිකරණමය කටයුතු, ඒවගේම ළමයින්ගේ තදාල කරන රැකවරණය සඳහා තිබෙන ආයතන මේවා සම්බන්ධව වෙනස් කළ යුතු නීති රීති අවුරුදු 125ක් 30ක් තිස්සේ එකම තැන වෙනස් නොවී පවතිනවා ඒවා වෙනස් කරන්න විවිධාකාර උත්සාහයන් දරලා තිබුණා වුණාට ඒවා ඔක්කොම තවම තියෙන අර කෙටුම්පත් මත්තමේ සියල්ලම තියෙන ඩ්‍රාෆ්ට් මම උදාහරණයක් කියන්න ඔබතුමා දන්නවා 2015 කැබිනට් මණ්ඩලයේ අනුමත කරා Children Judicial Protection Bill එක අදට අවුරුදු 4ක් වෙනවා ඒ අනුමත කරපු පනත යම් අඩුපාඩුකම් තියෙන එක වෙනම කතාවක් විශේෂයෙන්ම දරුවන්ගේ criminal responsibility වයස ගැන මොකද ඔබතුමා දන්නවා මේ පනත් අපේ රටේ සුදු අධිරාජ්‍යවාදීන් ඇති කරපු Children and Young Persons Ordinance එක අනුව ගරු සභාපතිතුමනි දරුවෙක් අපරාධමය වගකීමට බැඳෙන අවුරුදු 8න් පස්සේ කියන්නේ 3 වසරේ දරුවෙක් සැලකෙනවා අපරාධකරුවෙක් ලෙස ඒ පරණ පනතට අනුව. එතකොට තවමත් ඒක තමයි තියෙන්නේ. එතකොට දැන් මේ යෝජනා කළ තියෙන පනතෙත් ඒක අවුරුදු 10ට තමයි වැඩි කරලා තියෙන්නේ. කෙසේ වුවත් ඒ පනත කැබිනට් මණ්ඩලය සම්මත කරලා තිබෙනවා. ඒක තවම පාලිත කරගන්න නැහැ. මම ඉල්ලා සිටිනවා ඇමතුමියට. ඇමතුමියට තමයි අවුරුද්දක වගේ කාලයක් තමයි උපරිම වශයෙන් තිබුණොත් තියෙන්නේ. ඒක කරුණා කළා ඒක සම්මත කරන්න. ගෙනල්. දෙවෙනි කරුණ තමයි ගරු සභාපති මා කලින් කිව්වා මේ සයිපෝ කියන නැත්තම් ළමා හා තරුණයන් පිළිබඳ තරුණයන් පිළිබඳ ආඥා පනත ඉතාම පැරණි පනත් මේවා සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලේ මේ සංවාදයේ පුළුල් නැහැ ඔවුන් අපි වගේ රටවල් දිහා බැලුවත් වෙනත් විදියකට ඉතින් මේ පනත් ඇත්තටම මේ පනත්වල වැඩි ප්‍රමාණයක් අහෝසි කරන්න ඕනේ ඉතින් ඒකටත් කෙටුම් පතක් හදලා තියෙන බව මා දන්නවා නමුත් එයත් මෙතෙන්ට ගෙනල්ලා වෙනස් කරලා සම්මත කරලා නැහැ ඒකත් ඩ්‍රාෆ්ට් මට්ටමේ තියෙනවා තුන්වෙනි එක තමයි අපිටම දන්නවා අපේ රටේ දරුවන් මාපිය රැකවරණේ නැති වුණාම හරි නැතිනම් ඔවුන් වැරදි කරාම හරි යම් යම් අපරාධමය වැරදි කරාම හරි ඔවුන්ව දාන්නේ අනාථ වූ දරුවන් කියලා අපි හඳුන්වන ඒ දරුවන් දාන්නේ මේ ඔය රැකවලා ගන්න තැන්වලට එකට තියෙන ඕපන් ඒජ් ඕඩිනන්ස් එක. ඒවත් අවුරුදු 100ක් විතර පරණ කාලේ. එතකොට මේ ඕපන් ඒජ් ඕඩිනන්ස් ගත්තොත් ඒක තනිකරම දකින්නේ ඒ කියන්නේ දරුවෙක්ට දෙමාපියන්ගේ රැකවරණ නැතිනම් ඒක එකම සොලියුෂන් එක තමයි කෙලින්ම එවැනි තැනකට යවන්නේ. නමුත් අද ළමා මනෝවිද්‍යාඥයන් සහ භාවිතාත්‍රි තීරුම් ගන්න තියෙනවා ඒ කලියුත්තේ අවසාන වතාවට කිය. අවසාන විසඳුම වශයෙන් කිය. නමුත් එහෙම නෙමෙයි. ඒ වගේ විතරක් නෙමෙයි. දැන් ඔය ඕපන් ඒජස් තියෙනවා. ඒ වයිගරු සභාපතිතුමනි දෙමාපියංග රැකවරණය අහිමි වෙච්ච නිසා විවිධ ඒ නිසා රැකවරණය දරු ලබන දරුවන් වගේම ඒ කියන්නේ නීතියේ රැකවරණය ලැබෙන අය වගේම නීතියත් එක්ක යම් යම් ගැටුම් හදාගත්ත නැත්නම් වැරදි කරපු දරුවනුත් එකට ඉන්න වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා වෙන දේ තමයි දැන් ඇත්තටම මේ දෙමාපිය රැකවරණය අහිමි වීම නිසා අපි කතා කරන මේ රැඳවුම් බාරේ තියෙන තැනක ඉගෙන ගන්න දරුවෙක් සහ යම් අපරාධමය වරදකට ගොදුරු වෙච්ච දරුවෙක් මේ දෙකොල්ල එකට ඉන්න එක. මම කියන්නේ අපරාධයට ගොදුරු වෙච්ච දරුවෝ අපරාධ කරපු දරුවෝ ගිහිල්ලා දාන්න කියලා මැගසින් එකේ. නමුත් මේ දෙකොල්ල එකට සිටීම විසින් පැහැදිලිවම විශාල ගැටලුවක් ඇති කරන. ඉතින් ඒ පනතත් වෙනස් කරන්න ඕනේ වෙනස් කරලා නැහැ. ඊළඟට ගත්තොත් එහෙම කරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා දැන් විශාල වශයෙන් චයිල්ඩ් පෝනෝග්‍රැෆි තියෙනවා ළමා අසභ්‍ය දර්ශන මම හිතන්නේ ඒවා හැම දරුවෙකුම වගේ කොහොමද ටෙලිෆෝන් අරන් බලනවා නමුත් ඒක ලංකාවේ හරියාකාරව ඒක වැරද්දක් ලෙස එය තහනම් කිරීම වැළැක්වීම අරමුණු කරගත්තු පනතක් නැහැ ඉතින් ඒ නිසා එවැනි පනතක අත්‍යවශ්‍යභාවය තියෙනවා නමුත් එවැනි පනතක් කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් ළමා කටයුතු අමාත්‍යාංශයෙන් සකස් කළා ගේන බවවත් අපිට පේන්න නැහැ. සකස් කළා තියෙනවා නම් අපි දැකලා නැහැ අඩු ගන්න. ඊළඟ ගත්තොත් ගරු සභාපතිතුමනි අපි දන්නවා ලංකාවේ විශාල වශයෙන් ළමා ලිංගිකම වශයෙන් දරුවන් අපයෝජන ලක් වෙනවා. ඉතා සංවේදී ඉතාම දරුණු සිදුවීම් අපි අහලා තියෙනවා. නමුත් අපි දිගින් දිගට මා මේ අවස්ථාවේ දිගින් දිගටම ඉල්ලා සිටියා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඉන්න කාලේ විශේෂයෙන්ම විද්‍යාලෝකනාදන් දැරිවිය දූෂණය කළා මරපු අවස්ථාවෙන් පස්සේ විශේෂ අධිකරණයක් පිහිටවන්න මේ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන අධිකරණ නිලධාරීන් සහ පරීක්ෂකයන් සහිතව කියලා. නමුත් ඒ කලේ නැහැ. දැන් ඉන්න අඩුගාන අධිකරණ ඇමතුමිය කාන්තාවක් නිසා අඩුගාන මං හිතනවා එතුමියවත් එක හිතලා කාන්තා කටයුතු ඇමතුමියත් මැදිහත්ලා මේ කළ යුතුයි කියලා. මම උදාහරණයක් කියන්නම්. දැනට කරු සභාපතිතුමනි ලංකාවේ බම්බලපිටියේ තමයි යම්කිසි ඔය දරුවන් සම්බන්ධ කුඩා අධිකරණයක් තිබෙන්නේ. නමුත් මම දුටුවා අධිකරණයේ ප්‍රධාන තනතුරකට ළඟදීපත් වෙච්ච නීතිපද දෙපාර්තමේන්තුවේ උගත් නිලධාරි මහත්මයෙක් එක සෙමිනල් එක පේපර් එකක ਉਹ සඳහන් කළ තිබුණා අඩුම ගානේ තව අඩුගානේ පලාත් මට්ටමින්වත් ළමා විශේෂ අධිකරණ පිහිටවන්න නැති වුණොත් මේ දරුවන්ගේ නඩු වල යුක්තියට වෙනකොට මේකට අවුරුදු 25 20 25 වෙයි කිය. ඒකට හේතුවක් තියෙනවා. ගරු සභාපතිතුමනි ලංකාවේ ළමා අපචාරවල වැරදි චෝදනා ලබනාගෙන් ඔප්පු වෙන්න 4%යි. 96%ක් නිදහස් වෙනවා. දැන් දකුණු අප්‍රිකාවේ මේ සම්බන්ධව ළමා විශේෂ අධිකරණයක් පිහිටෙව්වා. ඒකෙන් ඉතා හොඳ පැහැදිලි සාධකයක් ලෝකෙට මාපු දෙයක් තියෙනවා. දකුණු අප්‍රිකාවේ ළමා අපචාර ගොඩක් තියෙන රටක්. නමුත් වැරදිකරුවන් බවට පත් වෙන්නේ සාමාන්‍ය අධිකරණවල 8%යි. නමුත් ළමයින් සම්බන්ධ විශේෂ අධිකරණවලදී මේ කන්වික්ෂන් රේට් එක 76%ට ගිහිල්ලා තියෙනවා. ඒවයි දරුවන්ට දැන් අපේ උසාවිය ගත්තොත් දූෂකයයි දූෂණය වෙච්ච දරුවයි දෙන්නම එකම උසාවියේ එකම තැන ඉන්නවෙනවා. ඒ නිසා මම මේ ගැන ගොඩක් කතා කරන්න වෙලාව බලාපොරොත්තු වෙන්නේ අඩු ගානේ මම ඇමතුමි ඉල්ලා සිටිනවා ගොඩාක් ලොකු දේවල් කරන්න බැරි වෙයි. අඩු ගානේ විශේෂ ළමා අධිකරණ දෙක තුනක්වත් හදන්න ඔබතුමියට දූෂණය වෙන එක වළක්වන්න බැරි වුණාට අඩු ගානේ දූෂිතයන්ව දඬුවමට ලක් කරන්න පුළුවන්. ඒතකොට දරුවට සහනයක් තියෙනවා. මාව විනාශ කරපු මිනිහා මට අපචාර කරපු එක අඩු ගානේ දැන් ඉන්නේ ඇතුලේ කියලා. ගරු සභාපතිතුමනි මතක තියාගන්න. මේ ඔබතුමාට මම ඉතා ගෞරවයෙන් කියන්නේ මේ රටේ ලෝකෙත් එහෙමයි. ළමා අපචාර කරන පුද්ගලව අඩුම ගානේ අතිබහුතරයක් දරුවෝ 4 දෙනෙක්වත් එහෙම කරනවා. මොකද ඒගොල්ලෝ අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේක අතිශය බරපතල තත්ත්වයක්. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේකට මැදිහත් වීමක් කරන්න කියලා. ඒ එක්කම අපි කියන්න කැමති දරුවන් සම්බන්ධ සිද්ධ වෙන මානවික කම උල්ලංඝනය වීම සම්බන්ධව සොයා බලන්න විශේෂ තැනක් නැති නිසා ශ්‍රී ලංකා මානවික කම කොමිසම ලංකාවේ ලෝකයේ තද ජාත්‍යන්තර පිළිගැනීම ලක් කළා තිබෙනවා. ඒ නිසා එතන සභාපතිනිය ඉන්නේ සභාපතිනියක් ඉන්නේ එතන මේ රටේ සමේ ප්‍රශ්න තීරණ කෙනෙක්. ඒ නිසා අපි දැක්ක යම් යම් සංවිධානات යෝජනා කළා තියෙනවා. දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් කටයුතු කරන විශේෂ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරයෙක් ලංකාවේ මානවිකම් කොමිෂන් සභාවේ වෙනමපත් කරන්න කියලා. ඒ වගේම තමයි පොලිසිවල වෙනම ආංශයක් පිටවල තියෙන එක හොඳ දෙයක්. නමුත් ගරු සභාපතිතුමනි මට ළඟදී විශ්වවිද්‍යාල ආචාර්යතුමියක් කිව්වා එතුමියගේ හිතවත් ආචාර්යතුමියකව අර ෆොටෝ වලට ෆොටෝ එඩිට් කරලා වෙන ඔය තියෙන පෝනෝග්‍රැෆි සැවිට් එකකට දැම්මට පස්සේ ඒගොල්ලන් ගිහිල්ලා යම්කිසි පොලිසියකට ෆැමිලි කන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් පොලිසියට ෆැමිලි කන්න ගියාට පස්සේ කෙලින්ම නිකන් අර ට්‍රැෆික් නඩුවක් අහනකො වගේ තමයි ප්‍රශ්න කරනකොට තමයි ප්‍රශ්න කරන්නේ. කිසිම කෙනෙක් තමන්ගේ පෞද්ගලිකත්වයේ තියාගෙන මිනිස්සු ප්‍රශ්නයක් සංවේදී කරුණා මිනිස්සු ප්‍රසිද්ධී කතා කරන්න අකමැති දෙයක්. නමුත් එතන ඉන්න පොලිස් කාන්තාවෝ කවුරු හරි ඉතින් ප්‍රසිද්ධිය අහනවා. ඉතින් එතකොට අර ඒ වෙච්ච දෙයට වඩා ලැජ්ජාවක් කටපත් වෙනවා. ඒ යන කෙනා අඩුගානේ වෙනම කාන්තාවක් මූලිකත්වයේ තියෙන කාමරයක්වත් තෙන් කළ දෙන්න කියන්නේ මේවා මිනිස්සුන්ගේ සංවේදී ප්‍රශ්න නිසා. ඒ වගේම දැන් දිවාසුරකම් මධ්‍යස්ථාන සම්බන්ධව මා දන්න අතරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් හදලා තියෙනවා නැෂනල් ගයිඩ්ලයින් ඩ්‍රාෆ්ට් එකක්. එකක් ඩ්‍රාෆ්ට් කාන්තාවකට තමයි කරන වැඩ ඇති හොඳ දේවල්. නමුත් මේ නීතිමය පත්‍ර දාලා ගත්තොත් නම් මට කියන්න තියෙන ඔක්කොම ඩ්‍රාෆ්ට් මට්ටමේ තියෙන්නේ කියලා. ඒ නිසා මේ කරුණු ප්‍රාණය මම කැමැති පෙන්වා දෙන්න. නෛතික සහ පරිපාලන වශයෙන් කරුණාකරලා මේ වෙනස්කම් කරන්න. මොකද දරුවන්ගේ තත්ත්වය අතිශය බරපතල දෙයක් විනාශ වෙමින් තිබෙන නිසා. ඒ වගේම කරු සභාපතිතුමනි මා කෙටි වේලාවක් ගන්න කැමැති ළමුන්ට ශාරීරික හිංසා කිරීම පිළිබඳව මෑතකදී විශාල ආන්දෝලනයක් තුඩු දුන්නා දරුවෙක්ට පහර දුන්නු ගුරුවරියක් සිරගත කිරීම පිළිබඳව මෙතන මා සතුව තියෙනවා ළමා ආරක්ෂණ අධිකාරියේ මහාචාර්ය හිටපු මහාචාර්ය හරිඳ සිල්ලා මැතිතුමා අද පුවත්පතට ගියපු ලිපියක් 2017 දී එතුමා කියනවා හැම පාසල් වාර කිරීම දරුවන්ගේ 83%ක් ශාරීරික වදහිං ශාරීරික හිංසාවට ලක් වෙනවා 53%ක් කුමන හෝ මේ අපචාරයක ලක් වෙනවා කියලා. ගරු සභාපතිතුමනි ලෝකේ රටවල් 131ක් පාසල් තුල දරුවන්ට පහර දීම ශාරීරික හිංසා කිරීම තහනම් කරලා තියෙනවා නීතිමඟින්. පෝලන්ත වගේ රටක් 1783 තහනම් කරලා තියෙනවා. ඒ වගේම ලෝක රටවල් 58ක් නිවස තුලදී දරුවන්ට පහර දෙන්න නතර කරලා තියෙනවා. සමහර අය කියනවා අපිට ගැහුවේ නැත්තම් හැදෙන්නේ නැහැ කියලා. ගහලා හදන්න පුළුවන් සත්තු. මුර්ගයන් මුල්ල කරන් තමයි මේ මොකද්ද මුගුරෝනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ බ්‍රිටිෂ් සිස්ටම් එකෙන් ආපු එකක් තමයි මේ ෆිසිකල් පනිෂ්මන්ට් කියන්නේ. හොයලා බලන්න ඕන නාලන්දා වගේ පැරණි සරසවි වල තොටගමුවේ රාහුලගේ හාමුදුරගෙන ගත්ත පරණ පිරිවෙන්වල එහෙම කරාද කියලා. මා දන්නා හාමුදුරුන්ගෙන් අහුවට පස්සේ උන්වහන්සේලා කිව්වා එහෙම දන්න සාක්ෂියක් නැහැ කියලා. අති වර්තමාන පිරිවෙන් නෙමෙයි මීට අවුරුදු 500කට කලින් තිබෙච්ච. ඒ නිසා මේ සුද්දාගෙන් හම්බෙච්ච ඒවා අපි දරුවන්ට ගහන්නේ. ඉතින් ඒ නිසා අපි යෝජනා කරන දේ තමයි ලෝක පුරාම රටවල් 131ක් මේක තහනම් කරලා තියෙනවා. සර් අපේ රටේ මා දරුවන්ගේ අයිතිවාසිකම්මට අපි අත්සන් කරලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මොකද හිරගෙදර පාවා දැන් බලන්න වැරදිකරුවන්ටවත් පහර දෙන්නේ නැහෙනේ. පොලිසියෙන් ගහනක වෙනම කතාවක්. සම අඟුණුකොළ පැලැස් හිරකරුවන්ට ගහපුක වෙනම කතාවක්. නමුත් නීතියට අනුව හිරකාරුවෙක්ට මිනිමරුවක් මැරුමක් කළත් ගහන්නේ නැහැ. හිරේ දානවා. ෆිසිකල් පනිෂ්මන්ට් එකක් කරන්නේ නැහැ ඒතර. දැන් පොඩි ළමයින්ට එක එක දේවල් කරනවා. දැන් අපි එක යුගයක මේවා කමක් මේවා ඉතින් දන්නේ නැති නිසා. නමුත් අද ලෝකෙම මේක තහනම් කරද්දි අපි කියන්නේ අපේ රටේ ගුරුවරු ගුරුතුල ආකල්පයත් ඔවුන්ට උගන්වන්න ඕන කම තියෙනවා පුහුණු කරන්න ඕන කම තියෙනවා දරුවන්ට පහර නොදී ඔවුන් ශික්ෂණය කරන්නේ කොහොමද කියලා. ඒකට ඕන තරම් ලෝක ක්‍රමවේද හොයන් තියෙනවා. මම සමාජවාදී විශ්වාස කරන ව්‍යාපාරික කෙනෙක් නිසා මම කියන්නේ 917 ඔක්තෝබර් රිවොලූෂන් එක වෙලා මාසකට පස්සේ තමයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි සෝවියට් රැෂියාවල කෝපරල් පනිෂ්මන්ට් තහනම් කරන්නේ. 949 චීනේ කොච්චර පසුගාමී රටක්ද? මිනිස්සු උණකොළ කකා කොණ්ඩෙ මැද පුරටක් 49 ඔක්තෝබරේ. හැබැයි 49 ඔක්තෝබරේම ශාරීරික දඬුවම් තහනම් කරනවා. හොරෙන් හොරෙන් දැනුත් වෙනම ඇති. නමුත් රටක් වශයෙන් තහනම් කළද අපිට වඩා දුප්පත් ඉන්දියාව තහනම් කළා තියෙනවා. ග්‍රාමීය වශයෙන් හොරෙන් වෙනවා ඉන්දියාවේ. ඒ නිසා අපි යෝජනා කරන දේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය යම් යම් චක්‍රලයක ඇති කරලා තියෙනවා. 2016 2005 දී ගුරුවරුන් පුහුණු කළා උන්ට මේ ක්‍රමවේද කියලා දීලා හොඳ ගුරුවරු දන්නවා කොහොමද කරන්න කියලා මේක පහර දෙන්නේ නැතුව කරුණාකරලා එහෙම නීතියක් හදන්න පුළුවන් කාන්තා ළමා කටයුතු ඇමතුමියට. ඒක අධ්‍යාපන අමාත්‍යාංශ ජොබ් එකකට වඩා කාන්තා කටයුතු ඇමතුමියක වගකීමක් ළමා කටයුතු ඇමතුමියක වගකීමක් තමයි දරුවන්ට පහර නොදී හදන්නේ කොහොමද කියලා. රටට උගන්වන එක. ගරු සභාපතිතුමනි මම ඒ නිසා ඇතුමියේ යෝජනා කරනවා. අද දෙමාපියන් ගොඩක් අයට දන්නේ නැහැ විද්‍යාත්මක අවබෝධයක් නැහැ ආදරය හැරුණම දරුවෝ හදන්නේ කොහොමද කියලා. දරුවෙක් ආදරෙන් විතරක් හදන්න බෑ. ඒක විද්‍යාවක්. ඒ නිසා මම අඩු ගානේ ඇමතුමියට ඉතින් යෝජනා කරනවා දැන් අර හැම දරුවෙට්ටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙනවනේ ක්ලිනික් පොත මගේ දරුවෝ දෙන්නටත් තියෙනවා. අඩු ගානේ අවුරුදු 4ක් 5ක් වුණා 3ක් 4ක් වෙනකොට හැම දෙමාපියෙට්ටම දෙන්න කොහොමද චයිල්ඩ් අප්බ්‍රිකින් කොහොමද දරුවෙක් හදන්නේ කියලා මේ සරල තොරතුරු කරුණු සහිත පොතක් පොත්පින්චක් දෙන්න. එතකොට දැන් මොකද ලෝකෙ එහෙම ලිටරේචර් එකක් තියෙනවා මම දන්නා මේ රටේ එහෙම තියෙනවද කියලා. නැත්තම් අපි අපේ ඉවට හදන්නේ ගරු සභාපතිතුමනි දරුවෝ. එහෙම දරුවෝ හදන්න බෑ. දැන් අපි කවුරුත් දන්න දෙයක් තමයි දේශපාලන වශයෙන් අපිට නම් අපිටත් ආරාධනා ලැබෙනවා මම නම් යන්නේ. දැන් පුංචි ගෑනු දරුවෙක් ලොකු ළමයෙක් වුණා කියලා ඒකට මුළු ගමටම අන්නබැර ගහලා පාර 500 ගණන්ලා රැස්වීම මොනවාද මේ උත්සවතිය. දැන් ඒවා අපිට තහනම් කරන්න බැරි වෙන්න පුළුවන් ඒවා දමාපියන්ට කියන්න පුළුවන්. ඒවායේ සිට දරුවෙක්ව හදන එක විද්‍යාවක්. ඉතින් ඒ නිසා නූතන දමාපියන් උගත් දමාපියන් ඉන්නවා තරුණ දමාපියන් ඔවුන්ට මේ චයිල්ඩ් අප්‍රිකින් ගැන යම්කිසි දැනුවත් කිරීමක් කරන්න. ඒ නිසා අපි යෝජනා කරනවා කරුණාකරලා ළමා ආරක්ෂණ අධිකාරියත් සකස් කරලා තියෙනවා පොත්පත් මේ ෆිසිකල් පනිෂ්මන්ට් නැතුව දරුවෝ හදන්න පුළුවන්. මම කනගාටු වෙනවා ළඟදී ශ්‍රේෂ්ඨාධිකරණේ දිනුණු තීන්දුවක් ගැන මම කියන්නේ මේක ප්‍රතික්ෂේප කරලා තිබුණා ළඟදී එක අත්දැකීමක් නඩුවේ ග්‍රවුන්ඩ්ස් මත වෙන්න පුළුවන්. නමුත් අපි දකින්නේ ඒවා බරපතල අඩුපාඩුකම් විදියට. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා තුෂ්ඨා විජේමාන මැතිණියට. මම දැක්ක එතුමිය ආද යම්කිසි ලේඛනයක් ඉදිරිපත් කරා දරුවන්ගේ පිළිබඳ ඒගොල්ලන්ගේ ලිංගික මේ අවබෝධය සමගි ශරීරය ගැන උගන්වන එක ගැන ගරු සභාපතිතුමනි වාර්තා කළා තියෙනවා 2015 දී වයස 20ට අඩු දරියන් ගත් ගැනීම 19327යි. දරුවෝ 20000ක් 2015 දී ගත් බරගෙන තියෙනවා වාර්තා වෙලා තියෙනවා. 2017 දී 17509යි. දරුවන්ට තමන්ගේ ඇඟ ගන්න උගන්වන්නේ නැතිනම් ඔවුන් මේ අභියෝගයට ලක් වෙනවා. ඒ නිසා මේ බරපතල තත්ත්වයන් අපේ රට තුළ තියෙන නිසා ඒවා දැනුවත් කිරීමෙන් මිසක් තහනම් කිරීමෙන් අපිට කරන්න බෑ. ඒ වගේම තමයි ළමා සිය දින සංකඩින් ගත්තම ගරු සභාපතිතුමනි 2014 දී අවුරුදු 8යි 16 අතර දරුවෝ 100කට ආසන්න ප්‍රමාණයක් සිය දින සාගෙන තියෙනවා. 2015 දී තේ මට්ටමේ නමුත් 17-24 දරුවෝ ගත්තොත් 200කට වැඩි ප්‍රමාණයක් සිය දින සාගෙන තියෙනවා. දැන් ඒක වැඩි වෙමින් තියෙනවා. අවුරුදු 17යි 24 දරුවෝ 225කට අතර අවුරුද්දට ලංකාවේ මරණ නිසා අපි ලෝකෙම අර ටීනේජ් සුයිසයිඩ් වලින් අපි උඩින්ම ඉන්නවා ගොඩ කාලයක් තිස්සේ. ඒ නිසා ළමා කටයුතු අමාත්‍යාංශයට තියෙනවා මේවා පාලනය කරන්න කරන්න ඕන දේවල්. ඒ වගේම මම කියන්න කැමති හිතුවට වඩා වෙලාව කියන නිසා ඊටාම කැටියෙන් මේ දරුවන් සම්බන්ධ දේවල් වාටාකරණය පිළිබඳ මාධ්‍යවලි ඔබතුමා දන්නකොට සභාපතිතුමනි අර දියුලපිටියේ දැරිවියක්ව ඝාතනය කර අවුරුදු 4ක ඒ දැරිවිය ඝාතනය වුණාට පස්සේ එක මාධ්‍යාතනයක් ඒ දැරිවියගේ මොන්ටිසෝරි අවුරුදු 4ක් වයස පුංචි දරුවෙක්ගෙන් ඉන්ටර්වයුවක් අහනවා එයා ගැන මේ අපරාධය ගැන සහ මේ දරුවා ගැන අහනවා අපේ රටේ මේක අතිශය මුග්ධ මට්ටමට සමහර මාධ්‍ය මේ හැමදේම විකුණන කන එකක් තියෙන්නේ ඒ නිසා ලෝකෙ මේවට නිර්දේශ හදලා තියෙනවා එක්සත් ජාතීන් හදලා තියෙනවා ළමුන් පිළිබඳ මාධ්‍යකරණයේ මූලධර්ම හයක් යෝජනා කරලා තියෙනවා සමුග සාකච්ඡාව ද අනුගමනය කරන්න ඕනේ මාර්ග උපදේශ තව හයක් තියෙනවා වාතාකරණයේදී මාර්ග උපදේශ හතක් යෝජනා කරලා තියෙනවා මම හැන්සාත් කරනවා මේ ඇමතුමිය සහ නිලධාරී මණ්ඩලයේ දන්න නැති මේ අනිවාර්යෙන්ම නමුත් අමතර වශයෙන් දුප්පත් අපිට වඩා පස්සෙන් ඉන්නවා කියන ඉන්දියාව ඔවුන් හදලා තියෙනවා කරු සභාපතිතුමනි මාධ්‍ය සංවිධානත් එකතු කරගෙනම ඉන්දියාව තුළ මීඩියා ගයිඩ්ලයින්ස් ෆෝර් රිපෝර්ටින් ඔන් චිල්ඩ්‍රන් කියලා. ඉතින් ඒවයි ඔවුන් පැහැදිලිව තියෙනවා මොකද 2.5 කියන එක මම කියන්නම්. මීඩියා ෂැල් නොට් සෙන්සේෂනලයිස් ඉෂුස් ඔර් ස්ටෝරිස් ස්පෙෂලි දෝස් රිලේටින් ටු චිල්ඩ්‍රන්. අපේ අම්මා අඬන එක, දරුවා අඬන එක, දරුවා ගැන අම්මා කියන එක ඔක්කොම දානවා. කැමරාව යවගන්න බැරි නම් පුළුවන් නම් වීඩියෝ ක්ලිප් එකක් හරි අරගෙන දානවා. ඒ දෙමාපියෝ දන්නෙත් නැහැ, දරුවෝ දන්නෙත් නැහැ, ඒව කරන මාධ්‍ය වල අය දන්නවද මන් දන්නේ නැහැ. ඒගොල්ලෝ කැමතිද ඒගොල්ලන්ගේ දරුවෝ එහෙම කරනවා? මාධ්‍ය වල රිපෝට් කරන අය කැමතිද තමන්ගේ දරුවා එහෙම අඬනවා, තමන්ගේ නෝනා එහෙම අඬනවා, තමන්ගේ නංගි එහෙම අඬනවා දානවට? එහෙම කරන්නේ නැහැ කරු සභාපතිතුමනි. ඔබතුමා බලන්න. එක ධනවත් උගත් කිසිම පුද්ගලයෙක්ගේ මරණකදී ගැටලුවක දේව වාර්තා කරන්නේ ඔක්කොම පහළ පන්තියේ මිනිසුන්ගේව තමයි වාර්තා කරලා රේටින්ග් සබ් කරගන්නේ. නින්දිතයි මේව. අමානුෂිකයි. එනිසා මම ගරු ඇමතුමින් ඉල්ලා සිටිනවා කරුණා කළා දරුවන් සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ ගයිඩ්ලයින්ස් හදලා එවන නීතියක් කරන්න. වෙන දේවල් කරන්න ගොඩක් අමාරු නා. ඊළඟට කරු සභාපතිතුමනි මම ඉතා ඉක්මනින්
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
හරි. ඊළඟට මම කරු සභාපතිතුමනි කියන්න කැමති ලංකාවේ විවාහ නීති සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒක දරුවන්ට බලපානවා. ලංකාවේ විවාහ නීති තුනක් තියෙනවා. ප්‍රධාන නීතිය තියෙනවා නෝමල් ලෝ එක. දෙක උඩරට නීතිය තියෙනවා. තුන මුස්ලිම් විවාහ නීතිය තියෙනවා. උඩරට නීතියේ මුස්ලිම් විවාහ නීතියනොත් ගරු සභාපතිතුමනි බාලවයස්කාර දරුවන් විවාහ වීමේ බරපතල ඉඩක් හදලා තියෙනවා. ඒ tie නිසා දැන් උඩර ඒ මුස්ලිම් නීතිය සංශෝධනය කරන්න කියලා මහා විනිසුරු සලීම් මස්රු මැතිතුමාගේ මූලිකත්වයෙන් මේ හදපු වාර්තාව මෙතන තියෙනවා. මේක ඉතා වැදගත් යෝජනා රාශියක් තියෙනවා. නමුත් මේක ක්‍රියාත්මක නොවීම නිසා මොකක්ද වෙලා තියෙන්නේ? මේ වාර්තාවම කියනවා 2010 මේ අවුරුද්දේ දරුවන් බාලවයස්කාර දරුවන් අඩු ගානේ 2900ක් අවුරුදු 20කට අඩු දරුවන් 2925ක් පමණ අවුරුදු 20කට අඩු දරුවන් විවාහ වෙලා තියෙනවා විවාහ කළා තියෙනවා කියලා. ඉතින් උඩරට නීතියෙත් මේක තියෙනවා. ඒ නිසා අඩු ගානේ මම ඇමතුමෙන් ඉල්ලා සිටිනවා මේවා දරුවන්ගේ ප්‍රශ්න. දරුවා මුස්ලිම්ද සිංහලද කියන එක වැදගත් නැහැ. දරුවා ඇයි රටට? දරුවෙක් මුස්ලිම් වීම නිසා අවුරුදු 12න් කසාද බඳින්න ඕනේ නැහැ. 15න් කසාද බඳින්න ඕනේ නැහැ. උඩරට නිසා එයා 16න් කසාද බඳින්න ඕනේ නැහැ. ඒසා ගරු ඇමතුමින් අපි ඉල්ලා සිටිනවා කරුණා කළා මේ මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය වගේ දේවල් වෙනස් කරන්න. ඒවා මේ අනිත් අමාත්‍යාංශවල ජොබ් කියලා පැත්තක දාන්න එපා. දරුවෝ සම්බන්ධව කියන ඇමතුමිය නම් ඔබතුමියකට වග කියන්න ඕනේ. ඒ නිසා ඒ ගැන මම කියන්න කැමතියි. මොකද විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් උගත් මුස්ලිම් කාන්තාවන් විශාල මහන්සියක් දරනවා මේ 1776 බතාවියාවල ලන්දේසි ආණ්ඩුකාර කාලේ ලැබිච්ච මේ නීතිය වෙනස් කරන්න කියලා උන් කරුණුකානා රාශියක් ඉදිරිපත් කළා තිබෙනවා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි මම කියන්න කැමති මගේ වෙලාව අවසන් වෙලා තියෙන නිසා දැන් කාන්තාවන්ගේ රැකියා නියුක්තිය වැඩි කිරීම සම්බන්ධව ආණ්ඩුව අයවැයද කියලා තිබුණා. මේක රැකියා නියුක්තිය වැඩි කරන්න බෑ නිකන්. ඒකට හේතුව තමයි කාන්තාවන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ 73% කාන්තාවන්. නමුත් උන් ඉස්සරහට එනකොට දරුවන් රකබලා ගැනීමේ ප්‍රශ්නේ නිසාම උන් පස්සට යන. මම අද උදේ ගත්තා විශ්වවිද්‍යාල කීපයක පීඨ 38කින් කොළඹ ඕපන් යුනිවර්සිටි එක පෙරදෙනිය ජපුර කැලණිය කියන පීඨ 38න් ගරු ඇමතුමනි 38න් 9කයි ඉන්නේ පීඨාධිපති වරියන්. ඉතින් හේතුව තමයි කාන්තාවන්ට ඉහළ තනතුළ වලට යන්න බෑ දරුවන්ගේ ප්‍රශ්නෙත් එක්ක. ඒ නිසා ලෝකේ තියෙන එකට උත්තර
සම්පූර්ණයි. කාලය අවසානයි.
ඉහළ කරන්නත් බෑ මේක. ලෝකේ එක උත්තරයක් තමයි කාන්තාවන්ට අයිතියක් දෙන්න ඕනකම තියෙනවා දරුවන් රකබලා ගැනීම වුන් මත ගොඩක් පැටවෙන නිසා අඩු ගානේ තමන් දරන රැකියාවේ රැකියාව අහිමි කරගන්නේ නැතුව තමන්ගේ ජේෂ්ඨත්වය අඩු කරගන්නේ නැතුව නමුත් තනතුර අහිමි වෙන්න පුළුවන්. අවුරුදු 3කට හරි රැකියාවෙන් අයින් වෙලා දරුවන්ගේ ඒ කටයුතු කර නැවත ඒ ආස්ථානට එන්න. ලෝක රටවල්වල එහෙමයි තිය දීලා තියෙනවා. අන්න එතකොට පුළුවන් කාන්තාවන්ට මේ තනතුරු වලට එන්න. ඒ නිසා
බොහොම සුදේ මන්දිරම
දේවල් කරන්න කියන යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Honorable Kirunika Premachandra.
බොහොම ස්තුතියි කාර්ක සභාවේ සභාපතිතුමනි. අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැසීෂියත් කාන්තාහ ළමා අමාත්‍යාංශයේ වැසීෂියත් පිළිබඳව විවාදය සිද්ධ කිරීමට ප්‍රථමයෙන් ඇතරම මම අද කල්පනා කරේ මේ කාන්තාහ ළමා ගොඩක් ඉතින් අපි කාන්තා මන්ත්‍රීවරියන් හින්දා හදවතට ගොඩක් මේ කිට්ටු නිසා ඒක ගැන පමණක් කතා කරනවා කියලා. ඒත් මට මේ පසුගිය දවසක මේ විශේෂ ඉල්ලීමක් තිබ්බා සිසුවියන් පිරිසගේ මේ සෞඛ්‍ය වැසීෂියේ දවසට ඔවුන්ගේ තියෙන ගැටලු ප්‍රශ්න කීපයක් ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම අවධානය යොමු කරනවා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට. ඔබට මතක ඇති, මට මතකයි, ඔබතුමාටත් මතකයි. හැබැයි මම මේ කියන කතානායකයාට අමතකයි. ගිය අවුරුද්දේ ජනාධිපතිතුමා මෙතන ඉඳගෙන ඔබතුමාට කිව්වා මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ අවුරුදු තුනට මේ වැසීෂියේ මම කියන්නේ ගිය අවුරුද්දේ වැසීෂියේදී කිව්වා සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් මේ අවුරුදු තුනට කරලා තියෙන මේ සේවාවම ඇති අපිට. අපෙන් අහනවා හැම කෙනාම, අපේ විපක්ෂය අහනවා අපි රජයක් විදිහට මොකද්ද කරලා තියෙන්නේ කියලා. මම ඒගොල්ලන්ට කියනවා මේ සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් මේ අවුරුදු තුනට මේ රටට එක්ට කරපු සේවාව දිහා බලන්න, ඒක අවුරුදු පහකට ඇති කියලා. අපේ ජනාධිපතිතුමා, මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියනවා අද එතුමා කනගාටුට කාරණාව නම් අද එතුමා ඒක කියයි දන්නේ නැහැ දැන් නම්. හැබැයි ඔබතුමා වෙනුවෙන් අද මෙතන ඇවිල්ලා ඉඳගෙන නැහැ. ඒකට අපි කනගාටු වෙනවා. හැබැයි දැන් අගමැතිතුමා කියනවා මීයේ පෙරේද අපිට අගමැතිතුමා එන්න කියලා කිව්වා, වෙනවම අපිට එන්න කියලා කතා කරලා කිව්වා. අපි ඡන්දවලට යන බය වෙන්න අවශ්‍ය නැහැ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. මොකද සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් මේ අවුරුදු ගානට කරලා තියෙන සේවාව හොඳටම ඇති අපේ පක්ෂය සහ ආණ්ඩු පක්ෂය මාකට් කරන්න කියලා. ඉතින් එකම ප්‍රශ්නේ තියෙන්නේ අපිවත් තාම හරියටම දන්නේ නැහැ. එක දවසක් නම් රාජ්‍ය තැමැතුම අපිව ගෙන්නලා එතුමා විසින් කරපු සේවාව පිළිබඳව පොඩි හැඳින්වීමක් කරා. මම නම් කියන්නේ ඒක අහගෙන ඉන්නකොට හිතාගන්න බෑ මේ අවුරුදු හතරේ මේ තරම් ලොකු දෙයක් කරලා තියෙනවද කියලාවත්. මොකද කනගාටුවට කාරණාව නම් අපේ මේ සමාජ මාධ්‍ය හරහා මේ දේවල් ගියාට ගොඩක් වෙලාවට ඇප්‍රීෂিয়েට් කරන්න ඕන තැන්වලදී, විශේෂයෙන්ම මේ මේ ජනමාධ්‍යවලදී ගොඩක් වෙලාවට මේ දේවල් එළියට යන්නේ නැති එක සහ ජනතාව දැනුවත් නොවෙන එක ගැන මම කනගාටු වෙනවා. ඒ කෙසේ වෙතත් ඔබතුමා ඖෂධ මාෆියාව දන ගැස්සුවා. ඔබතුමා පැණි බීම මාෆියාව දන ගැස්සුවා. ඔබතුමා දුම්කොළ මාෆියාව දන ගැස්සුවා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාට තව එක මාෆියාවක් තියෙන දන ගස්සන්න. ඒ මාෆියාව තමයි මේ GMO එකයි අන්තරේ එකතු වෙලා මේ රටේ උගත් බුද්ධිමත් වෛද්‍යවරුන් වෙන්න බලාගෙන ඉන්න සිසු සිසුවියන්ට මේ කරන මේ අසාධාරණේ නිසා ඔවුන්ට වෛද්‍යවරුන් වීමට නොහැකි තත්ත්වයක් අද උදාවලා තිනවා. මේ GMO එකයි අන්තරේ එකතු වෙලා ලොකු කුමන්ත්‍රණයක් කරනවා මේ දරුවන්ට SLMC රෙජිස්ට්‍රේෂන් එක ගන්න බැරි වෙන විදිහට. මේ මාෆියාවත් කවදා හරි දවසක දන ගස්සන්න. ඒ සිසු සිසුවියන් ඔබතුමාට හැමදාමත් ඔබතුමා රන්නකුරෙන් ලියවි, ඔබතුමාට කකුල් දෙකල්ල වඳීවි. මේ ඊයේ පෙරේද මේ සිසුවියන් විශේෂයෙන්ම මෙතන 80ක් විතර සිසුවියන් ඉන්නවා. මෙතනින් 75ක් විතර කොළඹ විසාකා විද්‍යාලේ මටත් වඩා අවුරුදු 3ක් 4ක් බාල පුංචි නංගිල ටිකක් තමයි මාව හම්බෙන්න ආවේ. ඒ සහෝදරියන් මාම ඉස්කෝලේ යන කාලේ මට වඩා ගොඩක් අඩු පන්තිවල පොඩි පන්තිවල හිටපු ළමයි. අද වෙනකොට ලොකු මේ මේ තමගේ ඩිග්‍රී එක ඉවර කරලා අද වෙනකොට වෛද්‍යවරුන් වෙන බලාගෙන එක සිහිනයක්, ඒ සිහිනේ බොඳ වෙලා තියෙන පුංචි ළමයි ටිකක්. ඇත්තටම ඔවුන්ගේ කතාව අහනකොට හරි කනගාටුයි. මට හිතාගන්න බෑ මේ රටේ තියෙන මේ පන්ති ભેදය, මේ කුහකකම, මේ ඉරිසියාව කවදා මේක නැති වෙයිද කියලා මට හිතාගන්න බෑ. මේ දරුව විසාකයකට ගිහිල්ලා ඉගෙන ගැනීම හෝ මේ දරුවන්ට ඇසෙට් කෝය අඩුවීම නිසා හෝ එහෙම නැත්නම් තමුන්ගේ රිසල්ට් එක අඩුවීම නිසා ඔවුන් කැමති ශාස්ත්‍රය ඉගෙන ගන්න ඔවුන්ට අයිතිය තිබිය යුතුයි. ඔවුන් ගිහිල්ලා පෞද්ගලික විශ්වවිද්‍යාලයක තමුන්ගේ ඩිග්‍රී එක කිරීම හෝ විසාකයකට රෝයල් එකට ගිහිල්ලා ඉගෙන ගැනීම ඔවුන්ව පැත්තකට කරලා කොන් කරලා තැබීමට හේතුවක් නෙවෙයි. අද වෙනකොට මේ දරුවන් සමහරක් සහෝදරියන් ඔවුන්ට අවුරුදු 10ක් තිස්සේ ඔවුන්ගේ මුළු ජීවිතේම කැප කළා මේ වෙනුවෙන්. ඔවුන්ට කසාදයක් බඳින්න බෑ, විවාහ වෙන්න විදිහක් නැහැ, තමුන් කැමති දෙයක් කරගන්න විදිහක් නැහැ. මොකද මේ තමුන්ගේ අතට මේ ඩිග්‍රී කතේ තියෙනවා වෛද්‍යවරුන් වීම සිහිනයක් පමණයි. මේක මේ විදිහට වෙලා තියෙන්නේ මම කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ වර්තමාන ජනාධිපතිතුමාට. හැම කෙනාම මගෙන් අහනවා ඇයි මෙච්චර මේ ජනාධිපතිතුමාට හැම වෙලාවෙම දොස් කියන්නේ කියලා. ඉතින් කරන්නේ මේ වගේ වැඩ නම් මොකද්ද කරන්නේ අපි? කරන්නේ මේ විදිහම මේ වගේ මේ 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 රටේ මිනිසුන් අපහසුතාවයට පත් වෙන වැඩ නම් අපි මොකද කරන්නේ? දැන් ආ ඔව් ඉතින් අපේ ගොංකමනේ අපි මොනවද කරන්නේ කියලා. අපි දැනන් හිටියේ නැහැ මේ මිනිස්සෙක් කියලා. ඒ කෙසේ වෙතත් දැන් මේක වෙලා තියෙන්නේ. දැන් ඔබ බලන්න අපීල් කෝට් එකෙන් අපීල් සුප්‍රීම උසාවියෙන් දැන් වෙනකොට තීන්දුවක් දීලා තියෙනවා මේ දරුවන්ට SLMC රෙජිස්ට්‍රේෂන් එක දෙන්න කියලා. එහෙම තීන්දුවක් දෙන්න සල් දෙකකට කලින් වර්තමාන ජනාධිපතිතුමාව හම්බ වෙන්න යනවා මේ GMO කට්ටිය. GMO කට්ටිය දැනගත් අනිවාර්යෙන් මේ නඩුව වුන් පරදිනවා කියලා. ගිහිල්ලා ජනාධිපතිතුමාව හම්බුනාන් පස්සේ ජනාධිපතිතුමා තීරණයක් ගන්නවා අර පාස් අවුට් වෙච්ච ළමයි, ඩිග්‍රී එක අතට ගත්ත ළමයි නැවතත් KDU එකට ගිහිල්ලා ඔවුන් තවත් අධ්‍යාපනය හදාරලා ඔවුන් එතනත් සල්ලි ගෙවලා එතනත් තව මාස ගාණක් පල් වෙන්න ඕනේ. ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 10ක් තිස්සේ මේ ළමයි ඉගෙන ගන්නවා. ඒ ලෙවල් කරනවා, ඊළඟට මෙඩිසින් ඉගෙන ගන්නවා, ඊළඟට ප්‍රැක්ටිස් කරනවා, මේ ඔක්කොම කරලා දැන් මේ ළමංගේ අතට මේක හම්බ වෙන නම් මේගොල්ලෝ KDU ගිහිල්ලා තව මාස 3-4ක් එතනත් සල්ලි වේදන් කරලා එතනත් මොනා හරි තමුගේ කාලය ගත කරන්න ඕනේ. හැබැයි වැඩේ තියෙන්නේ අපි කොහොමද හරියටම ගැරන්ටි එකක් දෙන්නේ, හරියටම ඇෂුරන්ස් එකක් දෙන්නේ මේ ළමයිට KDU එකට ගියායින් පස්සෙවත් අර SLMC එකේ රෙජිස්ට්‍රේෂන් එක දෙයි කියලා. සත පහකට විශ්වාස කරන්න පුළුවන්ද? මේ වර්තමාන ජනාධිපතිතුමාගේ මේ පුංචි මොලේට මේ ටික තේරුම් ගන්න බැරිද? ඇයි මේක තේරුම් ගන්න බැරි? මේ අපි මේ අපි මේ ඩීල් කරන්නේ, අපි මේ ගනුදෙනු කරන්නේ රටේ මේ 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 ඉන්න අනාගත පරම්පරාවත් එක්ක. ඒ ළමයි ඉගෙන ගන්නේ රජයේ පාසලකද නැත්නම් රජයේ මුදල් වලින්ද? එහෙම නැත්නම් ඒ ළමයි නිදහස් අධ්‍යාපනය ලබන අයද නැත්නම් පෞද්ගලික මුදලින් ඉගෙන ගන්නවද? මොන ක්‍රමකින් හරි අපේ රටේ කවුරු හරි තවත් බුද්ධිමතෙක් බිහි වෙනෙක් ගන්නේ අපි සතුටු වෙන්න ඕනේ. ආ මොන විෂය හරි ඉගෙනගෙන ළමෙක් අධ්‍යාපන පැත්තෙන් ඉස්සරහට යනවනම් ඒක ගැන නෙවෙයි අපි සතුටු වෙන්න ඕනේ. මොකද්ද මේ කුහකත්වය? කවුරු හරි මේ 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 දරුවෝ මේ අවුරුදු ගාන අනිත් එක මේ ළමයි මේ ළඟදී මාව මුණ ගැහෙන්න වෙලා කිව්වා මන්දිතුමිය මේ මේ අපිට හොඳම ක්වොලිටි এডুকেෂන් එකක් මේ සයිටම් එකෙන් දුන්නේ. ඒක ගැන කතා කරන්න දෙන්නේ හොඳම ක්වොලිටි এডুকেෂන් එකක් දීලා තියෙන්නේ. ඔවුන් මේ ප්‍රැක්ටිස් කරන්න ගියත් ඔවුන්ගේ නිරීක්ෂණ පරීක්ෂණ කටයුතු කරන්න ගියත් ඔවුන්ට හොඳම තත්ත්වෙක ඔවුන්ගේ තත්ත්වෙ තියෙන්නේ. ඉතින් මට හිතා ගන්න බෑ එතුමත් පියෙක්. ඔය GMO කේ ඉන්නේ GMO එකේ ඉන්නේ පියවරු. මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ලා ওই විදිහේ ඔබතුමාගේ මේ කුහකත්වයටයි ගුණමකුකමඩාවේ තියෙන ඊරිසියාවට ඔබලාගේ ළමයින්ටත් ඕකම වෙන්න ඕනේ. ආ ඔය පන්ති වෛරයක් තියෙන්නේ. ඔය GMO කේ ඉන්න වෛද්‍යවරුන්ගේ ළමයින්ුත් යන්නේ විසා කරෝයල්නේ. මම දෙයියන්ට ප්‍රාර්ථනා කරන ඔය ළමයින්ටත් ලකුණු කීපයක් අඩු වෙලා යන්න බැරි වෙන්න ඕනේ ලංකා විශ්වවිද්‍යාලයකට. පෞද්ගලික අංශය ඉගෙනගෙන බලමු එදාට ඔවුන් කොයි විදිහටද මේ මේ තමුන්ගේ ළමයි ගැන තීරණය කරන්න කියලා. මොකද්ද මේ අසාධාරණේ? ආ මම දැන් මේ කල්පනා කරේ දැන් මේ ළමයි මාව හම්බෙන්න ඇවිල්ලා ඇත්තටම වුන් ඇඬුව කඳුලින් කියන්නේ වුන්ට මේ රට ගැන තියෙන වුන්ට පුදුමාකාර ආදරයක් මේ රට ගැන හැඟීමක් තියෙනවා. වුන්ට ඇත්තටම හැකියාව මේ තියෙන ළමයි පිටරට ගිහින් හරි ඉගෙන ගන්න. හැබැයි වුන් පිටරට ගිහලා මුදල් වියදම් කරන්නේ නැහැ. දැන් අපි මට මගේ ඒ ලෙවල් රිසර්ච් A2 100යි. මට නීති පීඩියට යන්න බැරි වෙච්ච හින්දා මම රට ගිහලා තමයි ඉගෙනගෙන ආවේ. මම මුදල් ටික රටට යවුවා. හැබැයි වැඩේ තියෙන මේ ළමයි තමුන්ට තියෙන මුදල් ටික රට යවුවේ නැහැ. තම මේ රට ඇතුළෙමයි ඔවුන් මුදල් ආයෝජනය කරේ. ආ එතකොට ඒක අපේ රටේ ගෞරවය ඔවුන් ආරක්ෂා කරේ. ඒ ඔවුන් ඩොලර එකයි ආරක්ෂා කරේ. ඉතින් එහෙම කරපු ළමයින්ට මේ වගේ අසාධාරණයක් කිරීම හරිද? අනිත් එක මම ජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමාට දැන් මේ ඔබතුමාට ලොකු මට පේන ලොකු ප්‍රශ්නයක් වෛරයක් තියෙනවා මේ අධිකරණ පද්ධතියත් එක්ක. මොකද දෙපාරක්ම ඔබතුමා අධිකරණ ඉස්සරහා දන ගැසපු නිසා දැන් අධිකරණය විශේෂයෙන් මේ රටේ මෙතනින් එහාට උසාවියක් නැහැ. සුප්‍රීම උසාවියට එහා උසාවියක් නැහැ. සුප්‍රීම උසාවියෙන් තීන්දුවක් දුන්නයින් පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ රටේ නීතිය හැමෝටම පොදුයි කියන එක සම්පූර්ණ බොරුවක් නේ. මේ දරුවන් මේ සුප්‍රීම උසාවියෙන් පස්සේ අඬ තරන්නේ නැහැ නේ මොවුන්ට. ඒතර මේ GMO කේ ඉන්න මේ 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 හොරු මේ 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 කුමන්ත්‍රණකාරයෝ ටික උසාවියට වඩා ඉහළද? ආ මේක තනිකරම කන්ටෙන්ට් කෝච් මේගොල්ලන් දැන් වෙනකොට ඒකට දාලා තිනු නඩුවක්. අනිවාර්යෙන් මේකත් මොවුන් ජයග්‍රහණය කරයි. නීතියකින් යම් කිසි විදියකින් උසාවියකින් තීන්දුවක් දුන්නා මේක ක්‍රියාත්මක කරන්න බැරි නා. ඉතින් මම ඇත්තටම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කුමන්ත්‍රණය ඔබ ඔබගේ කාලය ඇතුළේ දනගසන ඔබතුමාට පුළුවන්. මොකද ඔබතුමාට පුළුවන් නම් රජුන් තනන්න. ඔබතුමාට පුළුවන් නේද රජුනුත් තනන කට්ටියව ඒ තැන් තැන් වලට ගිහිල්ලා ඉඳවන්නත් පුළුවන් ඔබතුමාට. මම නම් කියන්නේ මේ මම ඉල්ලා සිටින ඔබතුමාගේ. අද ඔබතුමා නැත්නම් හිම රජතුමා උතන ඇත්තෙත් නැහැ. ඒ නිසා ගිහිල්ලා කතා කරලා එතුමත් එක්ක සාකච්ඡා කරලා ඉවරලා මේ 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 සම්බන්ධයෙන් තීරණයක් ගන්න. මොකද අවසානයේ මේ දරුවන් අපිට ශ්‍රමගලණයේ බුද්ධිගලණයේ නවත්තන්න තියෙන එකම දේ අපි මේ රට ඇතුලේ මේ ළමයි ටික තියාගන්න එක. මේ ළමයි තව දවස් ටිකක් කාලයක් ගිහිල්ලා ඉවරලා මේ රට එපා වෙලා වෙන රටකට ගියායින් පස්සේ උගත් බුද්ධිමත් ටිකන්නේ මේ අපේ රටෙන් බුද්ධිගලණයන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් මම ඒක ඉල්ලන ගමන් මම තව ළමා හා කාන්තා පිළිබඳව තමයි මම අද කතා කරන්න හිටියේ. ළමා හා කාන්තා පිළිබඳව කතා කරන්න ඕනේ විශේෂයෙන්ම පසුගිය දවස්වල ඔබ දැක්කා රූපවාහිනියේ තප්පර ගානක නිවුස් එකක් ගියා. ඒ නිවුස් එක තමයි අක්මීමම ගාල්ල ප්‍රදේශයේ ඉන්න රත්තරන් කියන මේ පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීතුමා අවුරුදු 16ක දරුවෙක්ව අපචාරයට ලක් කළා. ඔහු හරි වීරයෙක් වගේ මාධ්‍ය ඉස්සරහා කියාගෙන යනවා. මේක තමුන්ට කරපු මේ මේ තමුන්ගෙන් තමුන්ට කරපු මේ මේ මොකද්ද දේශපාලන පරිගැනීමක් කියලා. ඇත්තම කියනවා නම් මමත් හිතුවේ මේක බොරුවක් කියලා. ඒක බොරුවක් කියලා මම හිතන්න හේතුව තමයි අපේ රටේ ඉන්න මේ සියලුම මාධ්‍ය විසින් මේ පුද්ගලයාව පෙන්වුවේ හරියට මේක ඇත්තටම දේශපාලන පරිගැනීමක් විදිහට. දැන් මේ 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 පාර්ලිමේන්තුව ඇතුලේ යම්කිසි ප්‍රශ්නයක් වෙච්ච මන්ත්‍රී කෙනෙක් ඉන්නවා නම් ආණ්ඩු පක්ෂේ ඔය නොයෙකුත් සමහරක් නාලිකාවල ඒක පෙන්නනවත් සතියක් තිස්සේ. අරයාගෙන් කමෙන්ට් එක ගන්නවා, මෙයාගෙන් කමෙන්ට් එක ගන්නවා, මොකද හිතන්නේ කියනවා. නොයෙකුත් විදිහට අර පුද්ගලයාගේ චරිතය ඔප්පු වෙන්නත් කලින් සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඉවරයි. දැන් මේක මේ පොහොට්ටු පක්ෂයේ ඉන්න මේ මන්ත්‍රී කෙනෙක් නිසා තප්පර ගානක නිවුස් එකක් තමයි ගියේ මේ පුද්ගලයා ගැන. ඔහු එළියට ආවෙම කියාගෙන මේක මට කරන අපහාසයක් කියලා. ඒ නිවුස් එක ගැහුවෙත් අපේ ඔළුවට ඒ විදිහේ පණිවිඩයක් යන්න බලන කෙනාගේ ප්‍රේක්ෂකයාගේ. ඇත්තටම මමත් හිතුවා මේක ඇත්තටම බොරුවක් වෙන්නේ නැති කියලා. කවුද හිතන්නේ මේ මේ කටඩිකම් කරන ගමන් මේ දේවාලයක් අස්සේ මේ වගේ කැත වැඩක් කරයි කියලා. ඊළඟට මේකට ගැඹුරෙන් මේක හොයා බලනකොට අපේ මන්ත්‍රීතුමා බන්දුලාල් මන්ත්‍රීතුමාගෙන් මම අහනකොට එතුමා කිව්වා මේක සත්‍ය කතාවක් කියලා. දැන් මේක සත්‍යක් කියලා මට ඔප්පු කරන්න පුළුවන් මේ තියෙන අධිකරණ වෛද්‍ය නිලධාරීතුමාගේ වාර්තාව. මේක ඇතුලේ මේ පුංචි දැරිවියට කරපු සියලුම කාරණා ටික මේකේ තියෙනවා. මම මේක සභාගත කරනවා. මම නැවත නැවත ඒ දැරිවියව මේ පාර්ලිමේන්තුව ඇතුලේ දූෂණය කරන්න යන්නේ නැහැ. ඇයට වෙච්ච දේ හොඳටම ඇති. එහෙනම් මම ඇයට වෙච්ච දේවල් මෙතන රසකර කර කියන්න යන්නේ නැහැ. ඒක සදාචාර සම්පන්න නැහැ. හැබැයි මේ පුද්ගලයා මේ කරලා තියෙන දේවල් දිහා බැලුවම මේ මිනිස්සු ඇත්තටම දේශපාලනේ තියා මේ විහිතලේ ජීවත් විය යුතු මිනිස්සුද කියලා හිතෙනවා. මේ කනගාටුවට සහ විහිළුවට කාරණාව නම් මේ දූෂණය කරපු දියණියට වඩා මාස 8ක් බාල දියණියක් තමයි මේ රත්තරන්ටත් ඉන්නේ. මේ මිනිස්සු ගෙවල් වල තමුන්ගේ දුවලටත් ඕකනේ කරනව ඇත්තේ. ආ මේ වගේ මිනිස්සුත්
කරු මන්ත්‍රීතුමිය විනාඩි දෙකක් තියෙනවා.
මං බදුලල් මන්ත්‍රීතුමාගේ එකත් එක්කද?
ඔව් ඔව්.
ඒතර මේ මිනිස්සු මේ ගෙවල් වල තමුන්ගේ දියණියටත් මේකනේ කරනව ඇත්තේ. මේ වගේ මිනිස්සුද මේ පොහොට්ටුවේ කට්ටිය ඡන්දි දීලා තව ඉස්සරහට අරගෙන යන්නේ. මම නම් කියනවා මේ වෛද්‍ය නිලධාරී මේ 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 වගේ මේ මේ වෛද්‍ය නිලධාරීතුමාගේ වාර්තාව මුළු අක්මීමන්ටම බෙදන්නනේ මේ මිනිස්සු මේ කරලා තියෙන දේ ආරංචි වෙන්නේ මේ ඡන්ද දෙන්න බලන් ඉන්න මිනිස්සුන්ට. කනගාටුවට කාරණාව නම් ඒකයි. මේක පිටිපස්සේ පොලිසිය ඉන්නවා. පොලිසියට මේ ලොකු තැනකින් කෝල් එකක් ඇවිල්ලා කියලා තිනවා මේ පුද්ගලයාව අතරංගුර ගන්න එපා කියලා. සිද්ධිය වෙලා දවස් 3ක් 4ක් යනකනුත් මේක කම්ප්ලේන් එක ලියාගත්තට පස්සේ අඩුව ගන්න මේ පුද්ගලයාව අතරංගුරට අර නැහැ. ඒකට බන්දුලාල් මන්ත්‍රීතුමා හොයලා බලලා ඒක රංජන් මන්ත්‍රීතුමාට කිව්වේ. ඇමතුමාට කිව්වට පස්සේ තමයි මේ පුද්ගලයාව අතරංගුරට අරන් එවලේ මැපදුන්නේ. එවලේ මැපදුන්නා. මේ අවුරුදු 16ක පුංචි දැරිවියක්ව දූෂණය කර පුද්ගලයාට පය දෙකකින් අපදුන්නා. මේක පිළිබඳව කතා කරන්න මට හිතාගන්න බෑ අපේ කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. මොකද ඒ දියණිය මේ මේ සාමාන්‍ය කෙනෙක්ගේ දියණියක් වීමද? එහෙම නැත්නම් මේක කරපු පුද්ගලයා දේශපාලකෙක් වීමද? අර සේයා සඳෙන්ම කියලා දැරියක් දූෂණය කරපු වෙලාවේ ඒ දූෂණය කරපු පුද්ගලයා පිස්සෙක් හින්දා හෝ ඒ පුද්ගලයාට යමක් කමක් කරගන්න බැරි මිනිහෙක් හින්දා ඒ මනුස්සයව දවස් දෙකෙන් නඩු අහලා ඔක්කොම ප්‍රශ්න ටික විසඳ දෙව්වා. හැබැයි මේ පුද්ගලයා තාමත් එළියට වෙලා ලොකුකම් කියවනවා. මම මගේ මන්ත්‍රී ධුරයෙන් අයින් වෙලා මේ ඔය ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා. මන්ත්‍රී ධුරයෙන් අයින් වෙන දෙයක් නැහැ. පළාත් සභාව තව මේ අප්‍රේල් වෙනකොට විසිරවනවා. ඒ පුද්ගලයා මන්ත්‍රී ධුරේ හිටියත් එක නැතත් එක එයා මුලින්ම කරගන්න ඕන වැඩ ටික ඔක්කොම ප්‍රධාන ඒ පක්ෂයේ ඉන්න ලොක්කොන්ට කතා කරලා පොලිසියට කතා කරලා කරගෙන ඉවරයි. මංහන්නේ මේ එතකොට මේ මේකින් පස්සේ මේ දියණියගේ අනාගතය ගැන මොන කතාද? එහෙනම් මං ඉල්ලා සිටනවා නීතිය ක්‍රියාත්මක කරන ආයතනට වලට විතරක් නෙමෙයි. ළමාහා කාන්තා එමතුමිය මාර්ගෙන් මේ ළමා රක්ෂණ අධිකාරිය උදවියට මේක ගැන පොඩ්ඩක් ඉන්වෙස්ටිගේට් කරන්න. මේ දැරිවියට ඇත්තටම කරලා තියෙන මේ 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 ලිංගික අපචාරය හරි බරපතල එකක්. මේවා කියවෙනකොට ඇඟේ හිරිගැටුම් පිරවනවා. මේ වගේ මිනිස්සු මේ 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 වගේ මිනිස්සුන්ට තාත්තලා කියන්න පුළුවන්ද? එහෙනම් මම විශේෂයෙන්ම ළමා හකාන්තා මන්ත්‍රී ඇමතුමියගිනුත් මේ ඉල්ලා සිටන ගමන් මම සිරසනම ආචාර කරනවා මේ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමාට. මේ මිනිස්සු අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ව බය කරපු හිත මේගොල්ලන් මේ කම්ප්ලේන් එක පැත්තකට අරගෙන ගිහිල්ලා මුකුත් උන්නේ නැහැ වගේ පැත්තකට වෙලා ඉන්න තමයි ඉඳලා තියෙන්නේ. මේ අධිකරණ වෛද්‍ය නිලධාරී තුමාට තියෙන මේ 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 උවමනාවත් එතුමා මේක දින බරපතලකමක් දන්න හින්දා එතුමා කියලා දින ඕගොල්ලන් පොලිසි කම්ප්ලේන් නොදැම්මත් මම මේක ඉස්සරහට අරගෙන යනවා කියලා. අන්න ඒ වගේ තමයි නිලධාරීන් ඉන්න ඕනේ. එතුමාට මම සිරසන මාචාර කරනවා. ඔබතුමා මේක දිගටම අරගෙන යන අපිත් පිටිපස්සෙන් ඉඳගෙන මේක සඳහා කතා කරනවා උදව් කරනවා. හැබැයි මට තියෙන කනගාටු තමයි මම සියලුම ඔය අපිට කමන්නේ පොහට්ටුවට දුන්නත්
යුඑෆ් කරෝ මන්ත්‍රීතුමිය කාලය අවසන්
මට තප්පර ගණක් දෙන්න පොහට්ටුවට දුන්නත් ජේපී දුන්නත් මොන පක්ෂෙට දුන්නත් මම ඉල්ලා සිටින්නේ මේ ආදරණීය ගෞරවනීය ඡන්දදායකයන්ගෙන්. මේ වගේ දූෂකයෝ මේ වගේ ළමා දූෂකයෝ ඔබතුමාලා පළාත් පාටේ යවලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සුන්ගෙන්? ඒ හින්දා කරුණාකරලා මේ 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 පොඩක් කල්පනා කරලා බලලා මේවල මේක සම්පූර්ණ සත්‍ය කතාව. මේක මේ හදපු කතාවක් නෙමෙයි. එතුමන මඩ ගහන්න අපිට කිසිම හේතුවක් නැහැ. හැබැයි මේ මේ මේවා ගැන හොයලා බලලා ඊළඟ සැරේවත් ඔය වගේ පුද්ගලයන් දේශපාලනෙන් අයින් කරලා තියන්න. ඔය වගේ මිනිස්සු ගැලපෙන්නේ දේශපාලනට නෙමෙයි. ඔය වගේ මිනිස්සු ගැලපෙන්නේ මේ මේ බන්ධනාගාරය ඇතුලේ මේ ඇත්තරම මේ ඔය වගේම දේවල් තමයි ඔය වගේ මිනිස්සුන්ට බන්ධනාගාරෙ වෙන්න ඕනේ.
බන්ධනාගාරෙ මන්ත්‍රීතුමිය
මම ඉල්ලා සිටිනවා මේ පුළුවන් නම් මේ පිළිබඳව හරිය ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගෞරව තිරුමති සාන්දි ශ්‍රීස්කන්ද රාජ.
நன்றி பிரதிகுலுக்களின் தலைவர் அவர்களே. தற்பொழுது முன்மொழியப்பட்டுள்ள வரவு செலவு திட்டத்திலே காணாமல் போன உறவுகளுக்காக ₹6,000 வழங்குவதாக முன்மொழியப்பட்டுள்ளது. இந்த 6,000 ரூபாவை 10,000 ரூபாக அதுவே அதிகரிக்க வேண்டும் என்ற என்னுடைய முன்மொழிவை இங்கு கூறி வைக்க விரும்புவதோடு பணம் கொடுத்து எங்கள் உறவுகளை ஏமாற்றலாம் என்று இந்த அரசு நினைத்துவிடக் கூடாது. இந்த காணாமல் போன உறவுகள் தங்களுடைய உறவுகளை தன்னுடைய பிள்ளையை தன்னுடைய கணவனை கையளித்ததற்கான ஆதாரங்கள் வைத்திருக்கின்றார்கள். எனவே காசை கொடுத்து எங்கள் உறவை ஏமாற்றி விடலாம் என்று நினைத்து விடாமல் இதற்குரிய நியாயம் நீதி உண்மை கண்டறியப்பட்டு குற்றவாளிகள் தண்டிக்கப்பட வேண்டும் உண்மை நிலைநாட்டப்பட வேண்டும் என்பதனையும் கேட்டுக்கொள்கின்றேன். அதே வேளையிலே கௌரவ நீதி அமைச்சர் அவர்களும் இங்கு இருக்கின்றார்கள். அரசியல் கைதிகளாக நீண்ட காலம் சிறையில் வாடுகின்ற எமது உறவுகளின் குடும்பங்களுக்கும் இந்த 10,000 ரூபாய் நிதியை வழங்குவதற்கு தாங்கள் ஆவண செய்ய வேண்டும். தாங்களும் ஒரு பெண் என்ற வகையில் இந்த குடும்ப தலைவிகள் எதிர்கொள்கின்ற பிரச்சனைகளை நீங்கள் அறிவீர்கள். எனவே அவர்களுக்கும் அந்த கொடுப்பனவை வழங்குவதற்கு ஆவண செய்ய வேண்டும். இதே வேளையிலே 89,000 விதவைகள் வடகிழக்கில் இருக்கின்றார்கள் என்ற கதை நீண்டு கொண்டே போகின்றது. இந்த 89,000 விதவைகளோடு புனர்வாழ்வு பெற்ற முன்னாள் போராளிகள் கணவனை தொலைத்தவர்கள் என்று 50,000 பேர் இருக்கின்றார்கள். இவர்களையும் இணைத்து இவர்களுக்கான நிரந்தர வருமானம் பெறக்கூடிய தொழில் முயற்சிகள் உருவாக்கப்பட வேண்டும் என்ற எனது முன்மொழிவையும் இங்கு முன்வைக்க விரும்புகின்றேன். இதேவேளையில் என்டர்பிரைஸ் ஸ்ரீலங்கா என்ற கடன் திட்டத்தின் ஊடாக பல்வேறு விதமான கடன் உதவிகள் முன்மொழியப்பட்டாலும் அவை அனைத்தும் வங்கிகளிலே உயர் வர்க்கத்தினரே அந்த கடன்களால் நன்மை பெறுபவர்களாக இருக்கின்றார்கள். இந்த என்டர்பிரைஸ் ஸ்ரீலங்காவுக்குரிய இந்த கடன் திட்டத்தை சமுத்தி வங்கி ஊடாகவோ அல்லது கிராம சக்தி திட்டத்தின் ஊடாகவோ வழங்குவதற்கு ஏற்பாடு செய்வீர்களே ஆனால் அதனால் சாதாரணமான தொழில் முயற்சியில் ஈடுபட்டுக் கொண்டிருக்கின்ற குடும்பங்கள் இந்த கடனை பெற்றுக்கொள்ள முடியும் என்பதும் என்னுடைய கருத்தாக இருக்கின்றது. மலையக பெண்களை பற்றி இங்கு நிச்சயமாக எடுத்துக் கூற வேண்டும். பெருந்தோட்ட வருமானத்தில் 65% வருமானத்துக்கு மலேக பெண்களே காரணமாக இருக்கின்றார்கள். ஆனால் அந்த பெண்களது வாழ்க்கையோ முட்கள் நிறைந்த காடாக காணப்படுகின்றது. இவர்களின் கல்வி, சமூக, அரசியல், கலாச்சார, பொருளாதார நிலையில் மிகவும் பின்தங்கியதாக உள்ளார்கள். இந்த நிலை மாறி ஏனைய இனக்குழும பெண்களோடு நிகராக அவர்கள் வாழக்கூடிய ஒரு செயற்பாடுகளை உருவாக்க வேண்டும். இந்த பெண்களுக்கான விழிப்புணர்வு கருத்தரங்குகள், அவர்களது உரிமைகள் என்ன, சலுகைகள் என்ன என்பது மட்டுமல்ல, தனிநபர் சுகாதாரம், அவர்களது போஷணை போன்ற விடயங்களும் எடுத்து கூறுவதோடு அவர்களது பிள்ளைகளாவது இந்த பெருந்தோட்ட தொழிலில் இருந்து வெளிவந்து கல்விமான்களாக உருவாகி ஏனைய சமூகத்துக்கு ஒரு எடுத்துக்காட்டாளர்களாக விளங்கக்கூடிய வகையில் ஒரு பரந்துபட்ட விழிப்புணர்வு கருத்தரங்குகளை ஏற்படுத்த வேண்டும் என்பதனையும் நான் கேட்டுக்கொள்கின்றேன். பெண்களின் பாதிப்புகள் தொடர்பாக அன்றாடம் வெளிவருகின்ற செய்திகளை காண்கின்ற பொழுது, பார்க்கின்ற பொழுது தலை சுற்றுகின்றது. ஆசிரியர் பிள்ளையை பாலியல் துஷ்பிரயோகத்துக்கு உட்படுத்துவது, கணவன் மனைவியை குத்தி கொலை செய்வது, பாடசாலை பிள்ளையை ஆசிரியர் துஷ்பிரயோகம் செய்வதென்று இது வளர்ந்து கொண்டே போகின்றது. இந்த இடத்திலே ஒரு விடயத்தை கூற விரும்புகின்றேன். ஒரு பாடசாலை ஆசிரியரால் பெண் பிள்ளை துஷ்பிரயோகம் செய்யப்பட்டால் அந்த ஆசிரியர் உடனேயே பணி நிறுத்தக்கூடிய வகையிலே சட்டம் கொண்டு வர வேண்டும். இதை விடுத்து ஒரு பின்தங்கிய பாடசாலைக்கு ஆசிரியரை மாற்றி விடுவதனால் இன்னும் அவரை அத்தகைய செயலை தூண்டுவதற்கு அது ஊக்குவிப்பதாக அமைகின்றது. அந்த பின்தங்கிய இடத்திலே இருக்கின்ற அம்மாவுக்கு வாசிக்க தெரியாது, எழுத தெரியாது, யாரோடு தொடர்பு கொள்ள வேண்டும் என்று தெரியாது. இது அந்த ஆசிரியருக்கு இன்னும் வாய்ப்பாக போய் விடுகின்றது. அவரது செயற்பாட்டால் இன்னும் பெண் பிள்ளைகள் பாதிக்கப்பட்டுக் கொண்டே இருக்கின்றார்கள். இது மட்டுமல்ல, இந்த யுத்த காலத்திலே யுத்தம் முடிவுக்கு வரும் வரை வடகிழக்கு பெண்கள் கௌரவமாக வாழ்ந்தார்கள். அவர்கள் யாரிடமும் கையேந்தி வாழவில்லை. ஆனால் இந்த யுத்தம் முடிவடைந்து 10 வருட காலத்திலே வடகிழக்கிலே கொலை கொள்ளை வளர்ந்து கொண்டு செல்கின்றது. மதுபான சாலைகளின் திறப்புகள் வளர்ந்து கொண்டு செல்கின்றது. இவற்றினாலே இளைஞர்கள் பிழையான வழியிலே போவதும், பெண்கள் துஷ்பிரயோகம் செய்யப்படுவதும் ஒரு சர்வசாதாரணமான நிலையாகிவிட்டது. இவற்றுக்கான விடயங்களுக்கு விசேடமாக ஆய்வுகள் செய்யப்பட்டு இந்த நிலைமையை ஒரு கட்டுப்பாட்டுக்குள் நாங்கள் கொண்டு வர தவறுவோமானால் இன்னும் ஒரு 10 வருட காலம் பின்னோக்கி நோக்குகின்ற பொழுது எங்களது பெண்களது நிலைமைகள் எங்கு போய் முடிய போகின்றது என்பது தாய்மாருக்கு ஒரு ஏக்கமாக இருக்கின்றது. முக்கியமான அமைச்சுக்களில் இருக்கின்ற இரு கௌரவ அமைச்சர்களும் பெண்கள் இங்கே இருக்கின்றீர்கள். இந்த பெண்களுக்கு ஏற்படுகின்ற அநியாயங்கள், பிள்ளைகளை பாடசாலைக்கு அனுப்ப முடியாத நிலை, பிள்ளைகளை தனியே வீட்டில் விட்டுவிட்டு போக முடியாத நிலை, தொட்டிலில் இருக்கின்ற பிள்ளையிலிருந்து 80 வயது கிளவி வரை பாலியல் துஷ்பிரயோகத்துக்கு உட்படுத்துகின்ற நிலை இன்று இலங்கையிலே சர்வசாதாரணமாகிவிட்டது. இந்த நிலைக்கு நாங்கள் ஒரு முற்றுப்புள்ளி வைப்பதற்கு இந்த இடத்திலே சரியான ஒரு பொறிமுறையை வகுத்து நடவடிக்கை எடுக்க தவறுவோமாக இருந்தால் எமது சமூகம் மீண்டள முடியாத ஒரு நிலைக்கு கொண்டு சென்றுவிடும். இது எமது நாட்டுக்கு ஒரு பெரிய அபகீர்த்தியை ஏற்படுத்தக்கூடிய நிலையை உருவாக்குகின்றது. விசேடமாக மாற்றுள்ள வலுவுள்ள பெண்கள் எதிர்நோக்குகின்ற பிரச்சனைகளுக்கும் விசேட கவனம் செலுத்தப்பட வேண்டும். கடந்த மாதம் பெண்கள் பாராளுமன்ற ஒன்றிய கூட்டத்திலே இந்த மாற்று வலுவுள்ள பெண்களின் தொடர்பான விசேட ஒரு கலந்துரையாடல் நடைபெற்றது. இந்த கலந்துரையாடலிலே அங்கு சமூகம் அளித்திருந்த சம்பந்தப்பட்ட அமைச்சுகளுடையோ அதிகாரிகளிடமோ எத்தனை மாற்று வலுவுள்ள பெண்கள் இருக்கின்றார்கள் என்ற சரியான ஒரு கணக்கெடுப்பு இதுவரை இல்லாமல் இருக்கின்றது. மிகவும் வேதனைக்குரிய விடயம். இந்த வடகிழக்கிலே யுத்தத்தின் தந்த பரிசாக உருவாகி இருக்கின்ற மாற்று வலு உள்ளோர்கள் எதிர்கொள்கின்ற பிரச்சனைகளை எடுத்து நோக்கி அதற்கான ஒரு சிறந்த தீர்மானத்தை தர வேண்டும் என்றும் கேட்டுக்கொள்கின்ற அதே வேளையில் கௌரவ சுகாதார அமைச்சர் அவர்களும் இங்கு இருக்கின்றார். அவர் கடந்த வெள்ளத்தின் பொழுது எங்களது வடகிழக்கு வடபகுதிக்கு விஷயம் செய்திருந்தார். அந்த வேளையிலே அவருக்கு ஞாபகம் இருக்கும், முல்லைத்தீவு மாவட்டத்திலே ஒரு படுக்கை நோயாளியை நாங்கள் கொண்டு சென்று காட்டி இருந்தோம். அந்த வேளையிலே அவருக்கு தெரியும் அங்கிருக்கின்ற மாற்று வலு உள்ளோர்கள் எதிர்கொள்கின்ற பிரச்சனைகள். இவற்றுக்கான ஒரு விசேட திட்டங்களை எடுத்து அவர்களுக்கான அவர்கள் பாவிக்கின்ற விசேட உபகரணங்கள், அவர்களது வாழ்வாதாரம், அன்றாடு அவர்களது உணவு, அவர்களது தங்குமிடம் போன்ற விடயங்களில் கவனம் எடுத்து விசேட நிதிகளை ஒதுக்கி உதவுமாறு கேட்டுக்கொள்வதோடு, முல்லைத்தீவு மாவட்டத்தில் பல வைத்தியசாலைகள் தரம் உயர்த்தப்பட்டாலும் அந்த தரம் உயர்த்தலுக்கு ஏற்ற பௌதீக வளங்களோ ஆளணி வளங்களோ இல்லாமல், அடிப்படை வசதிகள் இல்லாமல் வருகின்ற அந்த சிகிச்சைக்காக அங்கு வருகின்ற நோயாளிகளை காவு வண்டியில் ஏற்றி அடுத்த மாவட்டத்தில் உள்ள வைத்தியசாலைக்கு அனுப்புவதே சர்வசாதாரணமாக நிகழ்வாக காணப்படுகின்றது. இந்த நிலை மாற வேண்டும். தரம் உயர்த்தப்பட்ட வைத்தியசாலைகளுக்குரிய பௌதீக வளங்கள், ஆளணி வளங்களை பெற்றுக் கொடுப்பதற்கு தாங்கள் ஆயத்தமாக உள்ளதாக தாங்கள் வவுனியா கிளிநொச்சி மாவட்டங்களுக்கு வந்த பொழுது எங்களுக்கு சம்மதம் தெரிவித்தீர்கள். அதன் அடிப்படையில் தென்பகுதியிலே இருந்து ஆளணிகளை நிரப்பாது அடிப்படை வசதிகள் இல்லாத இந்த வைத்தியசாலைகளில் அங்கிருக்கின்ற கல்வி கட்டவர்களை அந்த வெற்றிடங்களை நிரப்புவதற்கு ஆவண செய்கின்ற அதே வேளையில், கடந்த வாரம் முல்லைத்தீவு மாவட்டத்தின் மல்லாவி ஆதார வைத்தியசாலையிலே ஒரு சந்திப்பொன்றை ஏற்படுத்தி இருந்தேன். அந்த இடத்திலே இருக்கின்ற மின் விசிறிகள் கூட அங்கு இயங்காத ஒரு நிலைதான் காணப்படுகின்றது. ஆனால் இந்த வைத்தியசாலை கடந்த வருடம் ஆதார வைத்தியசாலையாக தரம் உயர்த்தப்பட்டது. இங்கே எந்தவிதமான அடிப்படை வசதிகளோ ஆளணி வசதிகளோ இல்லாது இந்த வைத்தியசாலையிலே சிகிச்சை பெற வருகின்றவர்கள் முல்லைத்தீவில் இருந்து கிளிநொச்சி மாவட்டத்துக்கோ அல்லது வவுனியா மாவட்டத்துக்கோ யாழ்ப்பாண மாவட்டத்திற்கோ அன்றாடம் அனுப்பி கொண்டிருக்கின்றார்கள். இதனால் அந்த வைத்தியசாலையின் சேவையில் மக்கள் அதிதிருப்தி காணப்படுகின்றது. ஆகவே கௌரவ சுகாதார அமைச்சர் அவர்களே, இந்த வைத்தியசாலை அபிவிருத்தி குழுவோடு தாங்கள் ஒரு திகதி தரும் பட்சத்தில் நான் அவர்களை உங்களையும் சந்திக்க வைத்து அங்கிருக்கின்ற பிரச்சனைகளை தீர்க்கக்கூடிய வகையில் ஒரு சந்தர்ப்பத்தை ஏற்படுத்தி தாருங்கள். இந்த யுத்தத்திலே வீழ்ந்து போன இழந்து போன எமது மக்கள் அடிப்படை வசதிகள் வைத்திய சேவைகளை கூட பெற்றுக்கொள்ள முடியாத நிலையிலே மிகவும் துன்பப்படுகிறார்கள். இந்த நிலையிலிருந்து மீண்டெழுவதற்கு தாங்கள் ஆவண செய்ய வேண்டும் என்று மிகவும் தயவாக கேட்டுக்கொள்கின்றேன். நன்றி.
நன்றி கௌரவ உறுப்பினர்களே.